තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපට සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් යොමු කරන්න. තෙරුවන් සරණයි.
සර් මං අර එදා නවත්තපු තැනින් ආයේ හිතුවා ඒ කියන්නේ වැරදුනා කියලා තේරුණානේ. එතකොට සර් මට ඇහුණ දේ තමා පිළිකුල හරි නොපිළිකුල හරි තියෙන්නේ අරමුණ පැත්තේ නෙමේ සකීයත්වය කියන පැත්තේ කියන කරුණ. ඒ වගේම සර් මට ඇහුණා කාමච්ඡන්දයවත් තරහවත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ නිවන ආවරණය කරන්නේ සක්කායෙන්. අපි හිතන්නේ කාමච්ඡන්දයෙන් තරහින්ගෙන සක්කායෙන් තමා නිවන ආවරණය කරන්නේ කියන පැත්ත මට ඇහුණා. සර් මං ආයේ මම ජීවත් වෙන තැන ප්‍රායෝගිකත්වයෙන් තමයි විමසුවේ. සර් එතකොට මට මෙන්න මෙහෙම පැත්තක් හිතුණා. දැන් හිතේ හිතේ කතා කරන ගතිය තියෙනවා. ඉතීමම ප්‍රශ්නයක් වගේ තැනදනේ. එතකොට මට විතර්කයක් ආවා. මට නිතර දැනට එන විතර්කයක් ඒක. එතකොට මේ අය ලෙඩ නොවේවා, මේ අය වයසට නොයාවා වගේ ගතියක් නිතර එනවා. එතකොට නිකන් අපිට හිතෙන්නේ ආශිර්වාද කරන නිකන් හොඳ යහපත් සිතුවිල්ලක් වගේනේ මේ හිතෙන්නේ. මේ ඊට පස්සේ ඒක මෛත්‍රියත් එක්කත් යන හින්දා ඉතින් මේ අය නිදුක් වේවා, විෂ වැඩි වේවා එහෙම ඉතින් හොඳ සිතුවිල්ලක් වගේ. හැබැයි සර් මම වෙනද දැක්කේ නැති පැත්තක් දැක්කා. මගේ හිතේ තියෙනම යදින ප්‍රාර්ථනා කරන ගතිය. ඒක දකිද්දිම ප්‍රාර්ථනා කරන යදින ගතිය ඉක්ම වෙලා නැහැ. ඒ වගේම මෙසේ වේවා මෙසේ නොවේවා කියද්දි කැමැත්ත අකමැත්ත කියන දේ බාහිරේවත් හිත පැත්තවත් නෙමේ, මේ සකීයත්වයේ පැත්ත වගේ. කැමැත්ත මෙසේ වුණොත් කැමැති, මෙසේ නොවුණොත් අකමැති කියන ඒ බෙදිල්ල තියෙනවා. ඒක මට මතක් වෙද්දිම සර් මට හිතුණා මැනිල්ල පැත්ත. මැනීම කියන එක ඉක්ම වෙලා නැහෙනේ. මැනි මෙසේ වේවා මෙසේ නොවේවා කැමැත්ත අකමැත්ත ඒ මැනිල්ල එහෙමමයි. එහෙම මතක් වෙද්දිම සර් මට හිතුණා මැනීම කියන්නේ මැනීම බවට දැනුවත් වෙද්දිම මැනීමෙන් උපන් දේවක් ඒ පැත්ත නිකන් අදාළම නොවන පැත්තකින් පදාසයන්ම ගැලවිලා යනා වගේ පැත්තකින් මැනීමෙන් ඉක්ම වෙලා නැහෙනි. මැනීමෙන් උපන්නම් කියද්දිම මට හරි ලොකු ලැජ්ජාවක් වගේත් ආවා. එතකොට ඉතින්ට ફોකස් වුණා. මට සර් හිතුණා මැනීමෙන් උපන්නම් මැනීම පැත්ත ඉක්ම වෙලා නැත්තම් මැනීම විදිහටම මම ફોකස් කරන් ඉද්දි මෙන්න දේටවත් ඒ පැත්ත නිෂ්ප්‍රභා වෙනවා. එතකොට මැනීමෙන් සංසිඳෙනවා. මට නිකන් හිතුනේ මැනීමේ උදයවය වගේ එක. මම ඒක සුදුසුද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. මගේ වචන වලින් කිව්වොත් මැනීමට ફોකස් වෙද්දී මැනීම ඉක්ම වෙලා නැහැ කියද්දි ලැජ්ජාවක් වගේ එනවා. මැනීම සංසිඳන පැත්තකින්. එතකොට මැනීමෙන් උපන් දේවත් වේවා නොවේවා කියන පැත්තවත් කැමති අකමැති පැත්තවත් නෙමේ. ඒක නිකන් ලැජ්ජා සහගත තත්ත්වයක් වගේ මට දැන් හිතෙන්නේ. මැනීම ඉක්ම වෙලා නැහැ කියද්දිම මැනීමෙන් උපන් කියන පැත්තෙන් මැනීමෙන් සංසිඳන පැත්තකින් වගේ පැත්තක් සර් මට පේනවා දැන්. එතකොට ඊට පස්සෙත් දැන් හිතේ හිතේ කතා කරන ගතියනේ මට ප්‍රශ්නේ. එතකොට මේ අය මෙසේ වැඩ කළ යුතුයි, මෙසේ කරනවා නම් කොච්චර හොඳද, මෙහෙම කැප වෙලා වැඩ කරන්න බැරි ඇයි කියලා හිතුවිල්ලක් එද්දිම මැනි කැමැති හෝ අකමැති බවට ඒ මැනිල්ල තියෙන ඉන්න මැනීම පැත්ත දැන් පේනවා සර්. එතකොට අර වෙනදට වැඩි සංසිඳන පැත්තක් පේනවා. වෙනද කරේ වෙනද මම හිතියේ දැනගන්නවා කියන ඇංගල් එකකින් බලලා දැන ගැනීම කියන සංසිද්ධියෙන් තොරව වෙන්නෙලා දැනගන්නට දෙයක්වත් දැනගන්න මමෙක්ක් කියන එකක් පිහිටුවන්න කතා කරන්න බෑනේ වගේ ඒ මානසිකරණයක් කරේ. හැබැයි එහෙම නෙමේ දැන් රීඩිරෙක්ට් වෙන පැත්ත මැනීමෙන් උපන් කියන පැත්ත දකිද්දි උපන් පැත්තනේ අදාළම නැහැ. මැනීම කියන කීකම වෙලා නැහැ. ඒකදී මැනීමම සංසිඳන පැත්ත කිව්වාගේ සර්. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණ. හොඳයි. ඒක ඒ දැක්ම හොඳයි. ඒක තමයි අපි එක එක්කෙනාට කතා කරන මත්තම වෙනස් කියන්නේ එකයි. ඒ කියන්නේ කෙනා ඉන්න තත්ත්වයටනේ කතා කරන්නේ. දැන් ඔක සාමාන්‍ය කෙනෙකුට ඔක කතා කළොත් එහෙම ඒක හරියන්නේ නැහැ ඇත්තටම. ඒකට මම ගිය සතියේ මෑණියන් වහන්සේලමක් එක්ක කතා කරනකොට මේ දැන් එයාම ඇහුවා මගෙන් මේ මං මෛත්‍රී භාවනාව ගොඩක් කරනවා මේ මම නිදුක් වෙම්මා කියනකොට මේ මම ඉන්නවනේ. ඒ වගේම අපි මේගොල්ලෝ සුවපත් වේවා කියලා කියනකොට ඒ දෙපැත්තකින් බලන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්නත් ඕන මම ඉන්නත් ඕන. දැන් ඕකේ තව ටිකක් ඊයේ කද්ද කෙනෙක් කිව්වා මේ කතා කරගෙන යනකොට මේ වාහනේ යනකොට තරහ ගියා. ඒ තරහ ගියයි කියලා බැලුවා. ඉතින් එතකොට එතෙන්දි මං අහපු එක තමයි දැන් ඔයාට ප්‍රශ්නේ උනේ තරහ ආපු එකනේ. දැන් අපිට මෛත්‍රී සිතුවිල්ලක් ආවහමත් මේ ඔය වගේ ප්‍රශ්න කරනවද? කවුරු හරි එක තරහ ගියා ආරපණි තමයි එක වාහනේ බ්ලොක් කරන හරි මොකක් දැන් අපි මෛත්‍රී සිතුවිල්ලක් එනවා නැත්නම් දානයක් දෙන්න හිතෙනවා. දැන් අර තරහ සිතුවිල්ලක් ඇති වුණාගේ මෛත්‍රී සිතුවිල්ලක් ඇති වුණ ගැන එකගෙන අපි ප්‍රශ්න කරනවා. නැත්නම් මේගොල්ලන්ට විතරක් ඇයි මෛත්‍රී කරන්නේ? ඇයි අනිත් අයට මෛත්‍රී කරන්නේ? අපේ මේ කට්ටිය තෝර තෝර අපේ අයට විතරක් මෛත්‍රී කරන්නේ. දැන් ඕක ඒ කියන්නේ මෛත්‍රියක් නොකරන කෙනෙකුට මේක කිව්වට මේ කිසි තේරුමක් නැහැ. මෛත්‍රිය කාලයක් වඩන කෙනෙකුට තමයි දැන් මේ ප්‍රශ්න දාන්නේ. නැත්තං ඉතින් අර මෛත්‍රී වැඩන එකත් නවත්තනවා නෙමෙයි කහගෙන ඉන්න හිටියහම. මෛත්‍රී භාවනා වැඩන්නේ නැහැ කියලා ඕක සමතයක් කියලා ඔය සමහර භාවනාවලට පරිභව කරන්න. එහෙම කරලා යන්න බෑ මේක. අයි මං ගොඩක් වෙලාවට අර සමතේ පා කියන අයට තමයි මං මේ සමතේ වඩන්න කියන. එක වඩලා වඩලා එන දැක්ම මේ නොවඩපු කෙනෙකුට කතා කරාට වැඩන්නේ නැහැ. එතකොට ඔය ටිකක් ගැලපෙනවා ඇති අර මුහුදු එරළ ඉඳන් ගැඹුරෙන් ගැඹුරට යනවා මිසක් එකපාරට ගැඹුරට පණින්න බෑ. ඒ කතාව පිපහරාද සූත්‍රේ අහන්න. ඕකම තමයි වෙන්නේ අපි මේ බාහියට දීපු නැත්තම් ආලෝකේ පුත්තට දීපු දිත්තේ දිට්ටමත්තම් කරන්න යනවා මේ මූලික මට්ටමවත් හදාගන්න නැතුව. ඒක කියන්න වෙන්නේ මේ වෙන වෙන භාෂාවක් කියලා තමයි කියන්න වෙන්නේ සමහර විට. අපි ඒ භාෂාව ඉගෙනගෙනත් නැතුව ඒකේ තියෙන්නේ මොනවද කියලා හොයන්න යනවා. අපේ මාර්ගේ හොයන්න යනවා නැත්නම් නිවන ගැන දේශනාව කියන්නේ නැහැ කියන්නේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති. සාමොක්කංසික දේශනාව හැමෝටම කරන්නේ නැහැ කියන්නේ. එතකොට නිකන් හරි අසාධාරණයි. කට්ටියකට විතරක් ඒක කියන්නේ, අනෙක් කට්ටියට කියන්නේ නැහැ. ඒක කියන්න මානසිකත්වයක නැහැ, ඇහෙන්න මානසිකත්වයක නැහැ. එතකොට ඒව ගැන කතා කරාට වැඩක් නැහැ. කතා කරාම වෙන්නේ තව තව දෘෂ්ටිගත වෙන්නේ. ඒක සක්කාය නැත්තම් ඥාන දර්ශනේ කියලා ගමු. ඥාන දර්ශනේ නැති කෙනෙක්ට කතා කරන්න ඕන ඥාන දර්ශනේට ගේ. ඥාන දර්ශනේ තියෙන කෙනාට කියන ටික එයාට ගැලපෙන්නේ නැහැ. ඒකයි මේ අහන කෙනෙකුට කියන එක තව කෙනෙකුට හරියන්නේ නැහැ කියන එක අපි සරෙන් සරේ කියනවා. ඒ අහන කෙනාට කියන එක එයාට. ඒ තව කෙනෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. අපි හිතුවට ගැලපෙනවා කියලා. තමයි සාකච්ඡාවක් දැම්මා මේ ඊයේ කරපු එක. එක අහලා බලන්න. ඒකත් අපි තව ටිකක් කතා කරනවා. ඉන්දන් ඔබතුමියට දැන් අර පෙන්නේ අපනත් සක්කාය නැත්තම් මනින ගතිය කියන එක දකිනකොට අර කලින් දැකපු අයින් දැන් කතාවක් නැහැ.
දැන් සර් අජත්ත බහිද්ද මාරු වෙලාවක් එකක් වුණා. ඒක රළුමට්ටේ මන් කියන්නේ වෙනස කර කර හිටිය. දැන් හිත පැත්ත බහිද්ද වෙලා මනින පැත්තට වගේ අජත්ත නිකන් එහෙම. දැන් අජත්ත බහිද්ද කියන කතාවක් යෙදෙන්නේ අදාළම නෑ වගේ හිතෙනවා. එහෙමත් හිතුණා මට. දැන් තව විදිහට හිතුණා සර්. දැන් සර් මට දවස් 11ක් එක දිගට මම මෙතනින් එළියටවත් බහැලත් නැහැ. කිසිම මට මගේ ප්‍රායෝගිකත්වයේ යෙදීමේ වෙන කෙනෙක්ට බාහිරව ඉඳලා කිව්ව හැකි හොඳයි එහෙම කියලා. මමවත් කියන්නේ හොඳයි කියලා බණ ඇහුවා, භාවනා කරා, හිතුවා. මොකක් හරි කරන කෙරුවාවක් කරානේ කියන ප්‍රායෝගිකත්වයේ විමසුවා එක දිගට දවස් 11ක්. මම දන්නවා දවස් 11ම වැරදි. වැරදි තැන හිටියේ. හැබැයි සර් මගේ හිතේ ක්වෙස්චන් එකක් තිබ්බා. ගොඩාක් මං ඇතුළාන්තෙට ෆෝකස්. මොකක් හරි සැලෙන ගතියක් ක්වෙස්චන් එකක් තිබ්බා. එතකොට ඒ කරුණෙන් සතුටු වෙන්නේ නැහැ. කොච්චර කරත්, කොච්චර කෙලෙස් නොආවත්, කොච්චර සමාධිය වැඩුණත් එක් කරුණෙන් සතුටු වෙන්නේ නැහැ ඇතුළාන්ත ක්වෙස්චන්. ඒ එක් කරුණෙන් මං දැන් කියනවා දවස් 11ම වැරදි. හැබැයි සර් මට පස්සේ හිතුණා මෙහෙම එකක්. සත්පුරි අස දැන් මෙහෙම ඉන්න එක්කෙනාට කියනවා අසත්පුරිසයි කියලා. අන්න ඒක මගේ එදා ඉඳන් ඔළුවට ගිය වචනය අසත්පුරිසයි කියනවා. ඒ විදිහටම කියනවා එදා සාමින්නාහසගේ කොමන් සාකච්ඡාවක මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. සාමින්නාහස කිව්වා ඇතුළාන්තෙන් මනින ඇතුළාන්තෙන් තාම විනිශ්චය දෙන ගතිය, ඒ නිගමන දෙන ගතිය තියෙනවා. තව දුරටත් සත්‍යවාදී වෙන්න කිව්වා. මට ඇහුනේ තව දුරටත් සත්‍යවාදී වෙන්න, එහෙම වුණොත් ප්‍රතිපදාව ඉස්මතු වෙයි කිව්වා. අසම්භාවයක් තියාවගින් අසත්‍යවාදී වෙන්න. එතකොට අසත්පුරිසයි තාමත් සත්‍යවාදී වෙන්න. දැන් මට තේරෙනවා සර් සක්කාය කියන එක යෙදීමට සාපේක්ෂව මේ කතා කරන තැන කොච්චර ගැඹුරක් තියෙනවද වගේ. තාම අසත්පුරුෂයි, තාම සත්පුරුෂ නෑ, තාම විවුර්ත නෑ, සත්‍යවාදී නෑ කියන තැන. ඒ වගේම සර් මට හිතුණා අර කියන කතාව දෙවැන්නෙක් සමග ජීවත් වීම කියන එක. හිතේ හිතේ කතා කරන ගතිය කියන එක මට ප්‍රශ්නයක්නේ. එතකොට යහපත් සිතුවිලියෙන් එන්නේ අරක යටපත් කිරීමේ, කියන්නේ ජීවත් වීමේ යෙදෙන යෙදීම තුල මිසක් ඒකට තියෙන මූල හේතුව දුරවලා නෙමෙයි. එතකොට කතා කරන ගතියක් කියන්නේ මේ දෙවැන්න එක්ක ජීවත් වෙනවා කියන එකම නෙසෙයි. එතකොට දැක්ම පැත්තේදී තණ්හා ද්විතීය පුරිසෝ කියලා අහලා තියෙනවා විතරයි. හැබැයි යෙදෙන යෙදීමේදී මැනීම පැත්ත කියන එක දැක්කේ නැත්තම් අනිවාර්යෙන්ම දෙවැන්නේ එක්කමයි. ඒ කියන්නේ දැක්ම කියන පැත්තට ફોકસ එකක් පිලා නැත්තම් සර් අර කතා කරන විදිහට බුදුදහමේ උණුසුමවත් නැහැ කියනවා. මං සර්ට ඒ වචනේ කියන එකට මම දෙපාරලා නම දැල්ලා නමස්කාර කරලා වන්දනා කරනවා සර්. මම ඒ වචනේ ඉදිරිපත් කරාට සර්ට අනන්ත ප්‍රමාණ වාරයක් පින්. අන්න එහෙම යෙදීමක තමයි දැනට මං ඉන්නේ. අර වෙනදා දැක්කේ නැති පැත්තකට රීඩිරෙක්ට් පොඩ්ඩක් තියෙනවා. මම කියන්නේ එතන ඉන්නවා කියලා පොඩ්ඩක් සර්. තෙරුවන් සරණයි සර්.
තරණ ඒක තමයි. දැන් අපි බුදුදහමේ උණුසුමක් ලැබිලා නැහැ කියනකොට අපිට එක්තරා තරහාවකුත් වෙන්න පුළුවන්. විශේෂයෙන් දන්න අයට තමයි ඒ කතාව කියන්නේ. නොදන්න අයට කියලා වැඩක් නැහැ නේ. නොදන්න අය දහම කොහොමත් හොයලා නැහැ. ඒකට හැම හොයලා හොයලා ඔන්න දැන් හරි අහුණා කියන අයට තමයි ඒ පහර ගහන්නේ ඇත්තටම. නැත්තම් අනිත් අයට ඒ පහර වදින්නෙත් නැහැ කියන එක තේරුම් ගන්නත් බෑනේ. මේ උණුසුමත් ලැබිලා නැත්තම් ඉතින් හොයන්න නැති කෙනෙකුට ඒක දැනෙන්නෙත් නැහැ. අපි හොයලා හොයලා ගොඩාක් දන්නවා කියන කෙනාට දෙන මේ සියුම් පහර තමයි යෝග. හොඳට ගැඹුරට දන්නවා. දැන් මං දන්නවා විතරක් නෙවෙයි මම මේක කරනවා දැකලා අටවා මේවා කියන කෙනෙකුත් මං හිතන්නේ වෙන විදිහකට මේ පහරක් දෙන්න බෑ. ඒ දැන් අහයි ඉතින් මොකටද පහර දෙන්නේ කියලා. ඒ පහර දෙන්නේ අපිට ඒ පහර වැදුන් නැත්නම් අපි යමු වෙන්නේ නැහැ. මොනවා කිව්වත් අපේ අදහසට ගලප ගලප ඉන්නවා. ඉතින් කතාව මට හිතුනේ ඉතින් දැන් ඒක මට කවුරු හරි කියනවනම් බුදුදහම උණුසුමත් ලැබිලා නැහැ තාම කියලා ඒක මට ඒක හරි වටින උපදේශයක්. නැත්තං ඒ අපි අර ඉද මේව සච්චම් මේකමයි ඇත්ත මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වි හැම විදිහටම ගැලපිලා මේකට. ඒක කොහොම එතනින් ගලවන්නද ඒ මැනීමෙන් කොහොම ගලපන්නද බලන්න. ඒ ගැලපීම නේද සමහර සූත්‍රවල කරන්නේ. යමක සූත්‍රය සාති භික්ෂුව ඒ දෙකේ මම දකින්නේ යමක හාමුදුරන්ට ඒ පහර වැදුනා සාති භික්ෂුවට බුදු හාමුදුරන්ටත් දෙන්න බැරි වුණා ඒ පහර. බුදු හාමුදුරන්ගේ දුර්වලකමට වඩා අපි බලන්නේ අහන කෙනා කොච්චර දෘෂ්ටිගත වෙලාද. බුදුහාමුදුරුවෝ කියන එකවත් බුදුහාමුදුරුවෝ කියපු එකම මේකයි කියලා කියන කෙනාට බුදුහාමුදුරුවෝම කියනකොට ඕක නෙමෙයි මං කිව්වේ කියලා ඒ තරම් පිළිගන්නවත් බැරි. දැන් ඕකමයි එන්නේ රහත්භාවය ප්‍රකාශ කරනවානේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා. ඒගොල්ලෝ ගියාට පස්සේ අහනකොට ඒ ඔක්කොම රහත් වෙලාද නැහැ කියන. එහෙනම් ඇයි ඔබ හසේ සද්ද නැතුව හිටියේ? ඒගොල්ලන්ට කිව්වට වැඩක් නැහැ. ඉහින්දා ඔන්න දැන් තේරෙන ඇති අපේ අර නිහතමානී බව කන්තිය ඒවා දිට්ටි නිජ්ඥාන කන්තියකෙන් කඩන්න බැහැගෙන ඉන්න දෘෂ්ටිය ඉවසන ඒකමයි ඇත්ත කියලා ඉවසන ගතියෙන් කඩන එක ලේසි නෑ. ඒකයි අපි අපි අපේ සත්‍යවාදීකම නැතිකමනේ එක. එතකොට කියන්න වෙන වචනේ මොකද්ද? තව ටිකක් සත්‍යවාදී වෙන්න කියනවා. හැබැයි ඒක අහන කෙනාට තේරෙන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. ඒක තව ටිකක් දහම අහන්න කිව්වහම අපි දහම අහලා නැද්ද? අපි දහම දන්නේ නැහැ. තව ඉවසිල්ලෙන් අහන්න කියලා කියනවා. ඒකට නිකන් එහෙම හිතන එක සාධාරණ. හැබැයි ඔන්නෝක තේරුම් ගන්න දවසක් එනවා. මේ දා කිව්ව උපදේශේ මේකනේ. දැන් ඒ වෙලාවේ කිව්වට සත්‍යවාදී වෙන්න කියලා අපිට තේරෙන්නේ නැහැ මොකද. කොහොමද සත්‍යවාදී වෙන්නේ මීට වඩා? ඔත් එහෙම වෙන හින්දානේ මේ ප්‍රශ්න අහන්නේ. කියලානේ හිතන්නේ. තවත් කියනවා තව ඉවසිල්ලෙන් අහන්න සත්‍යවාදී වෙන්නේ. මේ කියන එක තේරෙන්නේ නැති බවක් දන්නවා. ඒ වුණාට වෙන්න ඕනේ ඒකනේ. මේ සත්‍යවාදී කම ඊයේතර දසඥාන්සික සාකච්ඡා ඉදිරියේ පෙරේද මම අහුවා මේ. දැන් ඒ සත්‍යවාදී කම ඒ කියන්නේ සත්‍යවාදී උපරිමයට ආවේ දැන් කෝලිත උපතිස්සර ගිරග්ග සමජ්ජේ බලලා යන්නේ. දැන් සත්‍යවාදී කම උපරිමයට එනකොට ඒගොල්ලන්ට මේ සාමාන්‍ය ලෝකේ දෙන්න වචන නැහැ. අපිට පේන්නේ පිස්සු කියලා. ඒ කියන්නේ ඉබාගාතේ විදින අය ලෝකේ කිසිම දෙයකින් ඒගොල්ලන්ට නිකන් අසත්‍යමනේ පේන්නේ. කවුරු හරි සත්‍යයක් කියනවා නම් ජීවිතේ වුණත් දෙන්න ලෑස්ති මට්ටමකින් නේ යන්නේ. ඒ ඒ ඒ ගතිය ඒ පිපාසය ඒ කියන්නේ අසරණ කිව්වොත් අසරණ භාවය උපරිමයි. කිසිම විදිහකට තේරුම් ගන්න බෑ. ඉතින් ඒ ගතිය නිකන් කිව්වහන් අපිට නෑනේ කිව්වහන් ඒකට ඉන්න ඉන්න බෑ කියලා. ඉතින් ඒක දැන් තේරෙනවා ඇති. අපි මේ කිව්වට අර ඒ වචනේ අර්ථෙන් එහාට ගිය ගතියක් තමයි එතන වැඩ කරන්නේ. ඒක අපි ඉන්න මට්ටමට එන්නේ නැහැ. එහෙම දහමක් කියන්නේ සත්‍ය කියන එක අපි ඉතින් ඒක පැත්ත පලාතෙත් නැති අපිට බුදුහාමුදුරුවෝ මේක පෙන්නලා දෙනවනේ. ඒක අසාමාන්‍ය හැකියාවක්. ඒ ගතිය එසෙන් අර දහම තව තව දකින්න එන එකක් මිසක් නිකන් ඒක තර්ක කළාට යා දෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඉතින් තමයි අත් දකින දෙයක් වෙනවා මේක. අර මම මතක් කරන අර මුහුදේ ගැඹුරෙන් ගැඹුරට යෑමක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ ඉස්සර හරි කියලා හිතපුවා ඔක්කොම නිකන් පුරු වෙලා යනවා. මොනවාද මන් දැනගෙන හිටියේ? තව ටිකක් දකින්නකොට තව ටිකක් දකින්න. හැබැයි වැඩේ තියෙන්නේ මේ ඇත්තම ඇත්ත නැත්තම් පරම සත්‍ය හරි අත්තේ කොහොමද කියන්නේ? ලෝකේ එක දෙයක්වත් එතන නැත්තම් ඉතින් ලෝකේ තියෙන ඒවායින් කොහොමද ඒක කියන්නේ? නේද? ඒක හොඳයි. ඒ මම දැන් මේ කියන එක ඔබතුමියට තේරෙනවනේ. තේරුවන් සරණයි.
එහෙමයි සර්, තේරුවන් සරණයි.
අනිත්‍යයට අහන්න දේවල් තියෙනවද?
අවසරයි ડોક્ટર රවි, මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා. කියන්න.
ડોક્ટર රවි, මම ගොඩක් වෙලාවට කය හා සම්බන්ධ ක්‍රියාවන් විමසන්න පටන් අරගෙන ඒක ගොඩක් කල් වෙච්ච දෙයක්. හැබැයි දැන් අමුතු විදියකට ඒක බලන්න පටන් ගත්තා. හැම ක්‍රියාවක්ම, ඒ කියන්නේ බඩගින්න, පිපාසය, ඔළුව කහනවා, අත රිදෙනවා, ඒ ඔක්කොම කය හා සම්බන්ධ නිසා ඒව තමයි මම විමසුවේ. එතකොට මම බඩගින්න විමසුවා. බඩගින්න විමසනකොට මට බඩක් තියෙන නිසානේ මේ බඩගින්න කියලා ඇත්තලා යනවා. ඊට පස්සේ විමසගෙන යනකොට බඩක් පනහගත්තු කයක් කියලා, මේක අර ඉස්සර කරපු ඒවම තමයි දැන් මේ කියන්නේ. හැබැයි කෙටියෙන් කියන්නේ එතකොට වැඩක් පනවා ගත්ත. එතකොට පිපාසයක් එනවා. පිපාසය කොහොමද දැනුනේ? කයටයි දැනෙන්නේ. එතකොට එතනත් කයක් තියෙන්න පුළුවන්ද මේක කියලා ඒකත් විමසුවා. දෙක ගොඩක් ගොඩක් හිතලා බැලුවා. එතකොට එතනත් පනවා ගත් තිබහක්, පනවා ගත් බඩගින්නක්, ඒ හා සම්බන්ධ බඩ කට වතුර ඒ ඔක්කොම අයිති දේවල්, කෑම බලගින්න සම්බන්ධයි, කෑම පිපාසය සම්බන්ධයි, වතුර, ඒ කියන්නේ දැනෙන දැනීම, දැනීම ඔස්සේ දැනීම ඔස්සේ බලනකොට මෙතන මට පනවාගත් කය කියන එක තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා. එතකොට මගේ ප්‍රශ්නය, ඊට පස්සේ මම ප්‍රශ්නයක් මන්දේ මම හිතපු දේවල් කියන්නේ, ඊට පස්සේ මම හිතා මොකද්ද මේ වෙන්නේ? හැම දෙයක්ම කය හා සම්බන්ධ හැම දෙයක්ම දැන් පනවා ගත්තා කියනවා මිසක් කයක් ලැබෙන්නේම නැහැ කියලා. ඊට පස්සේ මම කය අතහැරලා මම බැලුවා දැන් පෙනීම නැත්නම් ඇසීම, ඒ වගේ මතුවෙන ඇසීමට පවා මේ මොකද්ද මේ වෙන්නේ? ඇසීමක් තියෙනවා මම අහනවාද නැත්නම් මොකද්ද වෙන්නේ කියලා ඒකත් විමසන්න පටන් ගත්තා. එතෙන්දිත් මේ ඇසීම තියෙන නිසා සිද්ධ වෙන දෙයක් මිසක් කය නිසා සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා එතෙන්ටත් යන්න පටන් ගත්තා. ඔය වගේ ගොඩාක් දුරට විමසනකොට මට මතක් වුණා දේශනයක්, සියල්ල නොහටගත් ධර්මය කියන තැන. එතකොට මට නිකන් මේ අදහසක් ආවා, පනවාගත් කියන්නේ නොහටගත් ධර්ම නේද කියලා. එතකොට සියල්ල නොහටගත් ධර්ම නම් කය හා සම්බන්ධ සියලු දේම, ඇස කන නාසය දිව ශරීරය කියන්නේ කය හා ඔක්කොම සම්බන්ධයි. එතකොට මට හිතුණා මේ සියල්ලම නොහටගත් ධර්ම නම් මොනවද තවත් විමසන්නේ? නොහටගත් දේ මට විමසන්න පුළුවන්ද? නොහටගත් කියන්නේ තියෙන දෙයක් නෙවෙයිනේ. තියෙන දෙයක් නෙවෙයි නම් කොහොමද මං විමසන්නේ? එතකොට නිකන් විමසීම නිකන් වැඩක් නැති දෙයක් වගේ සමාවෙන් මේ වචනෙට විමසල තමයි එතෙන්ද ආවේ. විමසීම නැ කිසිම බලාපොරොත්තුවක් තියන්නත් බෑ, ලැබෙන දෙයක්වත් නෑ. ඒක ගැන කතා කරන්න මට අයිතියකුත් නෑ වගේ. එතකොට මම එතන මේ ජීවිතය ගැන හරිම අසරණ තත්වයකට පත් වුණා. මේ සියල්ලම නොහටගත් ධර්මතා නම් අපි කායකද මේ රණ්ඩු කරන්නේ? කායකද තරහ වෙන්නේ? සමහරවිට මමම ගැන තරහ වෙනවනේ. මොකද්ද මේ කරන්නේ? මේ සියලු දේම නිකන් අර්ථයක් නැති පුහු දේවල් විදියට මට තේරෙන්න පටන් ගත්තා. ඒ කියලා මම නොකා හිටියෙත් නෑ, වතුර නොබී හිටියෙත් නෑ. ඒ සියල්ල ඒ විදියටම වෙනවා. ඒක දන්නවා. ඒ දන්න අස්සෙන් මේ කාරණාත් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මම නිකන් දෙබිඩි ජීවිතයක් ගත කරනවා වගේ. මට ඒක හරිම ලැජ්ජාවක්. මේ දෙබිඩි ජීවිතය කියන්නේ හොඳ නැති දෙයක් නේ. ඒක එහෙම මං අහලා තියෙනවා. එතකොට මට තේරුණා මේ බුද්ධ දර්ශනය කියන දේ මම දැන් මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා. එතකොට මම ජීවත් වෙනවා, කරපු දේ ඒ විදියටම වෙනවා, කරනවා, හුස්ම ගන්න බව දන්නවා, ඒ ඔක්කොම වෙනවා. හැබැයි දැන් ඒක මතක් වෙනකොට මේක නොහටගත් ධර්මයක්. ගැටෙන්නේ මොකටද ඔකත් එක්ක? ආස කරන්නේ මොකටද ඔකත් එක්ක? අන්න ඒ වගේ තැනකට යන්න පටන් ගත්ත ડોක්ටර් ආවි. මේ දවස්වල මම එච්චර ලොකු ගැඹුරු කාරණා විමසන්න ගියේ නැහැ. ඔය සුළු සුළුවෙන් මතුවෙන දේවල්, ඔළුව කසනවා අන්න ඒ වගේ, නැත්තම් සීතලක් වදිනවා, එහෙම නැත්තම් අවුව බලන්න බෑ රස්නේ, අන්න ඒ වගේ සාමාන්‍ය දේවල් තමයි ගොඩක් විමසුවේ. එතකොට මට මෙන්න මේ දෙබිඩි පැත්ත මතුවෙන්න පටන් ගත්තා. මම කරන දේ වැරදි හරිද වැරදිද කියලා මං හෙව්වේ නෑ. ඒ විදිහට කර කර ගිහිල්ලා මම වර්තාවක් දෙන්න ඕන කියන අදහස තමයි මට අද උදේ මතුවේ. එතකම මං හිතුවෙත් නෑ වර්තාවක් දෙන්න කියලා. ડોක්ටර් ආවි මට ඒ ගැන පොඩි අවවාදයක් අනුශාසනාවක් කරන්න. තෙරුවන් සරණයි.
ඔව් හොඳයි. දැන් අපි අර කිව්වා වගේ ලොකු දහම් කරුණෝ නැහැ ඒ උනාට. මොකද්ද මේ ජීවත් වීමේ කියන එකේ කියන දේවල් එක්ක විමසන්න ඒ විමසීම තමයි වැදගත්. ඒක තමයි කියන්නේ දැන් මේක ඕන මොහොතක පුළුවන් දැන් බලනවා කියලා කාලයක් වෙන් කරගෙන මේවා බැලීමන් ඕන ඕන මොහොතක මේ ජීවත් වීම කියන එක තියෙනවා ඒක බලන්න පුළුවන් බලන්න පුළුවන් කිව්වට අපිට තියෙන ප්‍රශ්නේ මොනවද බලන්නද දැන් අනේ ප්‍රශ්නේ එන්නේ නැහැ දැන් ඕන ඕන සිද්ධියක විමසන්න යාව තියෙනවා ඒක ඒක අර මෙතුමිය කිව්වා වගේ ඒක දෙබිඩි ජීවිතයක් තමයි ඉතින් අපි විමසන්නේ නැහැ කියන්නේ ඒ දෙබිඩි ජීවිතේ يعني ලෝකේ ඉවත් වෙනවා හැබැයි මේක දකිනකොට මොකද්ද මේ කියන කොහොමද මේවා වෙන්නේ කෙසේද මේ කියන ප්‍රශ්නේ වැඩ කරනවා ඒකට මම අර ඔහුගෙට කිව්වා ප්‍රඥාව කියන්නේ ඔන්න ඔය ප්‍රශ්න කිරීම කියලා ඒ ප්‍රශ්න කිරීම නිකන් එන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට මොනවද ප්‍රශ්න කරන්නේ මේ වාඩිලා ඉන්න මේ දැනෙනවා ඒක එතනින් හැට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ ප්‍රඥාවේ භාවිතය වෙනකොට ඔන්න ඔය නිකන් ඒ හැම එකේම නිකන් ප්‍රශ්නාර්ථයක් තියෙන. කෙසේද මේ කියන. අනේ ඒ ප්‍රශ්නාර්ථය තියෙනවා නම් ඒක තමයි වෙන්න ඕන එක. නැතුව දැන් ඔතන හැබැයි ඔතන මේ අර සාමාන්‍ය හොයලා යන අයට වෙන්නේ මේ මේකත් බොරුවක් කියලා ඔය මේ අතගෙනම නැහෙනේ එහෙම නැහෙනේ කියන එක දැන් එතකොට එහෙම එන ගතියම එක දෘෂ්ටියක් මිසක් මේ දැක්මක් නෙවෙයි මේ ලෝකේ කිසිවක්ම නැහැ ඉතින් අතගෙනම නැහෙනේ බොරුවනේ කිය කියා කියන දැන් ඒ ගලපලා කියන ගතියක් එනවා ඒ අයට තමයි මම කියන්නේ අර දැන් කය කියන එක බොරුවක් නම් ඉතින් අපරාධය අර කායනුපස්සනාව කරන්න තියෙන එකක් නැති වෙනවනේ කයනුව බලන්නේ කොහොමද කයක් ලැබෙන්නේ නැහැ වේදනාව බලන්නේ කොහොමද වේදනාව කියන එක යෙදෙන්නේ නැත්තම් සිතානුව බලන්නේ කොහොමද සිත කියන එක යෙදෙන්නේ නැත්තම් තරපි ඒ කියන්නේ දහමට ගලපලා වුණනිකන් මේ හටනගත්තු ධර්ම ශුන්‍යතාවේ අරව මේවා කියලා මේ කිසිවක් නැහෙනි ඒක එතෙන්දි හැංගෙනවා ඒ බව ලැබුණේ කාටද ඒ බව දැනගත්තේ කවුද මේ ශුන්‍ය බව දැනගත්තේ කවුද ඒවා හටනගත්ත ධර්ම කියලා ලැබුණේ කාටද අර දීගණක කියන්නේ මට කිසිම දෘෂ්ටියක් නැහැ يعني කිසිම මතයක් නැහැ එතකොට ඒවා මේ මතයක් නැති බවම මේ ලෝකයන් නැති බවම තව ඒ මතයක් නෙමෙයි මේක දීගණකට ඇහුණා දැන් ඔය අපි එන්නයි තත්ත්වයට ගියාම දුක්ම නැහැ. ඉගෙනකට ඇහුණා. ඉතින් අපිට ඇහිද කියන එක තමයි මේ ප්‍රශ්නේ. ඒ ඔක්කොම දහමෙන්මයි කියන්නේ. ඔව්. අවිද්‍යාවෙන් හටගෙන තියෙන ඉතින්. ප්‍රදිලා නැති ධර්ම. ප්‍රදිලා නැති ධර්ම නම් ඇයි ඉපදිලා නැති ධර්ම කියලා කියන්න ඕන උනේ. ඒවා තියෙන හින්දාද නැති හින්දාද?
ඒ කියන්න ඕනනේ ડોක්ටර් ආවේ දැන්. ගෙනියන ජීවිතේ සාමාන්‍ය ජීවිතේ හොඳට අත්දැකලා ඊට පස්සේ දැන් මේ වෙන පැත්තකට හැරෙන බව ඇතුළෙන්ම කියලා දෙනවා. දැන් අර දැන් මම අර කිව්ව වගේ බඩගින්න හරිම තාත්විකයි කියලා මට හිතෙනවා. එතකොට දැන් මම බඩගින්න කියන තැනදී මම මේ ඇති ධර්මයක් බඩත් ඇත බඩගින්නත් ඇත කෑමත් ඇත අර ඔක්කොම දේවල් ඇත කියලා මම දන්නවා මේක මුලාවෙන් ගත්ත දේවල් කියලා. හැබැයි මම ඒව යෙදුවේ නැහැ. මගේ අර සම්පූර්ණ අර මොඩකම පැත්තම තමයි විමසන්නේ කියලා අරව යෙදුවේ නැහැ. එතකොට එහෙම 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 විමසනකොට මේක ඇත්ත කියලා ගන්න එක අර පැනවීම මතු වෙනවා. මෙච්චර වෙලා බල කින්නක් තිබුණේ නැහැනේ, ඔන්න දැන් මතු වුණා. එතකොට අර මතු වෙන ගතිය මේ හැමදේකම මතු වෙන ගතියට තමයි යන්න පුළුවන් වුණේ. බලවලින් අහලා
තේරෙනවා. දැන් ඔබතුමිය දකින පැත්ත දැන් ඉස්සරට වඩා වෙනස් විදිහකටනේ ඕක දකින්නේ.
එහෙමයි.
මම මේ කිව්වේ කොහොම බලන්නේ නැතුව ඕක ගැන බලන කෙනාටත් එනවනේ. ඉතින් මේවා ඔක්කොම මේ අවිද්‍යාවෙන් හටගෙන තියෙන්නේ. කාය කියන එකත් අවිද්‍යාවයි. අනිත් ඒවත් අවිද්‍යාවයි. නොදන්න කමටයි ලෝකේ. දැන් ඔගේ කතාව වැරදි නෙමෙයි. ඔක ඇත්ත. ඒ ලෝකේ හට නොගත්තු එකක් අපේ මෝඩකමටයි ඇත කියලා අරන් තියෙනවා. ඇතයි කියලා. දැන් අර දේශනාවකත් ගත්තේ. බඩ ඇති කල්හි බඩගින්න. කුස ඇති කල්හි කුසගින්න. අත ඇති කල්හි නැවීම් දිගහැරීම. පා ඇති කල්හි යාමීම්. ඒ දේශනාව තියෙනවා. ඒ මට්ටම දෙන්නේ ඒ මට්ටමේ මානසිකත්වයට. දැන් ඒ කතාව හරිනේ. ඒවා තියෙනකන් තමයි. බඩගින්න තියෙන්නේ බඩ තියෙනකන්. ඒක අපි අර ටිකක්
ප්‍රත්‍යක්ෂ වීමක්.
ඔව් නෑ, මම ඒක මේ තව පිරිසකට මේ දහම දන්නා අයට කිව්වොත් දැන් විඥානය නාම රූප. නාම රූපේ තියෙන්නේ විඥානේ තියෙනකන්. විඥානේ තියෙන්නේ නාම රූපේ තියෙනකන්. බටමිටි දෙකකුත් හේතු කරලත් පෙන්නනවා. මේක තියෙනකම් මේක. අනිත් එක තියෙනකම් මේක. අන්නේ ඔන්නේ ප්‍රත්‍ය. නේද? එකක් නැත්නම් අනිත් එක තියෙන්න බෑ. දැන් ඒක එක පැත්තකින් බැලුවාම දහමනේ නේද? දහම වුණාට දැන් අපට පේන්නේ නැහනේ ඒක වැටහුනේ කාටද කියලා.
ඔව් වැටහුනේ මට කියලක හොඳට ඉස්මතු වෙනවා.
ඒ ඉස්මතු වෙන්නේ අන්නේ සක්කාය ඉස්මතු වෙන බව පේන්න නම් අමුතු දැක්මක් ඕන. නැත්තම් හිතෙන්නේ මට දහම පැහැදිලි වුණා කියලානේ. මට කියන කෑල්ල එන්නේ නැහැ. දහම මේකයි දැම්මම නැහැ කියලානේ එන්නේ. දැන් ඒකේ හැංගෙනවා නේද සක්කාය.
සිද්ධිය තුළින්ම සක්කාය මතුවෙන හැටි දකින්න පුළුවන් නෑ. ඒ කියන්නේ
ඒක තමයි. දැන් ඒක දැන් මුලින් තියෙන්නේ ඕක නොවැටුණ හින්දා සක්කාය තියෙනවා කියලානේ මම ඉන්නවා කියලානේ.
ඔව්.
දැන් ඕකේ අනිත් පැත්ත තමයි වැටුණ හින්දා මම ඉන්නවා කියන එක. කාටද මේක වැටුනේ? නේද? කාටද මේක ගැළපුණේ? එයා හැංගිලානේ.
ඔව්. හංගිච්ච කෙනා දැන් මතු වෙනවා.
අනේ ඒක තමයි. ඒක අර වෙනස් වෙනස් මානසිකත්වවලට කියන විදිහ වෙනස් කිව්වේ ඒකයි.
එහෙමයි.
දැන් ඔබතුමියට වැටහෙනවා මේ සියල්ලම නිකන් හදාගත්තු ඒවානේ නේද? ඇත්තටම
වක්වත්.
දැන්
ඒක හරිම ලස්සනයි මේ හිත හදාගත්ත කියලා. හිත මතු වෙනකොට එතන තියෙන අත්දැකීම අනිත් සියල්ලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා කියලායි මට තේරෙන්නේ. ඒක ගැන මගේ මොකද්ද මට විශ්මිත බවක් ඇති වුණා. ඒක දැන් කියන්නේ හිත ඇතිවීම, හිත පැන නැගීම.
ඔව් දැන් හිතට ආවනේ. දැන් කායත් අතහැරියා, වේදනාවත් අතහැරියා, දැන් හිත නේද?
එහෙමයි.
දැන් හිත කියන එක දැන් මම පටන් ගන්නකොට කිව්වා නේද? අර තරහා සිත, මෛත්‍රී සිත.
එහෙමයි.
ඒ දෙකම සිත් නේ.
ඒක ඔක්කොම සිත්.
එතකොට ඇයි අපි තරහා හිත නම් නැති වෙන්න ඕන? මෛත්‍රී හිත නම් හොඳයි.
මිතුරු වෙච්ච නිසා මැනීම් වර්ගීකරණයකට යනවා මැනීම නිසා. හැබැයි මූල ප්‍රභවය ගත්තම සිත
අන බලන්න දැන් ඒ මට්ටම දකිනකොට සිත රාග සිතයි විරාගී සිතයි විසිරුණ හිතයි සමාධිමත් හිතයි. හරි චිත්තානුපස්සනාව යොවන්නේ කියන්නේ
එහෙමයි.
දැන් ඒ සිත අපි දැන් තියෙන බව ඉස්සෙල්ලා දැනගන්නවනේ.
එහෙමයි.
දැනගන්නවා කියන්නේ විඥාණයටනේ.
ඔව්.
විඥාණයෙන් දැනගන්න එකට පජානාති කියන්න පුළුවන්.
බෑ විඥාණයට.
ඔව්. මේක රාග සිතක් මේක ලෝභ සිතක් මේක විරාගී සිතක් මේක අදෝස සිතක් දෝස සිතක්. ඒක ඒ දැන් විඥාණාති සිත අපි වර්ග කරනවානේ දැන්. සිත 89කට විතර වර්ග කරන්න පුළුවන්. දැන් ඔය ඒ හිත එනකොට මේ හිත කියලා දැනගන්නවා. නේද? දැනගන්නවා කියන එක සතිපට්ඨානෙ නෙමෙයිනේ.
නෑ.
ඒක විඥානාති.
විඥානාති.
දැන් හුස්ම දිගයි කියලා දැනගන්නවා. හුස්ම කොටයි කියලා දැනගන්නවා. ඔය පජානාතිද විඥානාතිද?
විඥානාතික සම්පූර්ණයෙන්ම විඥානාතික.
එතකොට මේ මේ හිත හොඳයි මේ හිත නරකයි කියලා අපේ විඥානාති එකත් එක්ක තියෙන වර්ග කිරීම.
වර්ග කිරීමක්.
එතකොට සිත සිත විදිහට දැක්ක නෙමෙයිනේ.
නෙවෙයි.
පෙරුණා නේද කියන කරු.
සිතේ ක්වලිටි එකක් දැක්කා වගේ. සිතේ ක්වලිටි එකක්.
ඔව් ඒ කියන්නේ සිත කියන එක ඒකාන්ත කරලා ඒකේ ක්වලිටි එක තමයි දැන් කතා කරන්නේ. සිත කියලා යමක් තියෙනවා. ඒකේ හොඳ හිත් තියෙනවා නරක හිත්
තියෙනවා. ඒකත් බලන යනකොට පැන නැගීම දකිනානේ සිත.
අනහ. අපේ නතර. වතුරේ බල්ලා ඉන්නා ඌ හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද කියලා දැන් ඒ කතාවේ
ඉන්නේ.
අර තේනවාද ඒකේ බැසගෙන ඉවරයි කියන්නේ.
එතකොට බැසගෙන
අන්න ලං වෙලා අල්ලගෙන උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද වෙලානේ අපේ මේ ඉස්තරේ. දැන් අපි ඊළඟට කියනවා හිත පනෝගත්තු එක. හිත හටගත්තු නැති එක. දැන් බල්ලා පනෝගත්තු එක. බල්ලා හටගත්තු නැති එක. දැන් ඒකේ බැසගෙන නෙමෙයිද කතා කරන්නේ?
ඒ වචනේ දැම්මත් බැසගෙන හැබැයි සිත හට ගන්නවා කියනකොට බැසගෙන හැබැයි මෙතන පැන නැගිනවා කියන නගිනවා නෙවෙයි පැන නැගිනවා. එතකොට බැස ගන්න බැරි වෙනවා.
ඒක කයට බැලුවම වගේම නිකන් ඒකම තමයි මේ කියන්නේ.
ඔව්.
ඇයි කය ගැන කතා කළේ? දන්න හින්දාද නොදන්න හින්දාද?
මෝඩකම නිසා.
ඒක තමයි නොදන්නකම.
නොදන්නකම.
ලෝකේ තියෙන්නේ අවිද්‍යාවට නම් ඒකේ මොන විස්තරය කළත් අවිද්‍යාව තුළම නේද?
ඒකමයි.
ඔව්. ඕක ඕක සිතටත් අදාළ නැද්ද?
සිතත් එසේමයි.
අභිධර්මයේ කියන්නේ රූප, චිත්ත, චෛතසික.
නිබ්බාන.
සේරම මම නිබ්බානේ මං කිව්වේ නෑ. අපේ මන්නා නිබ්බානේ නෙමෙයි මම මේ කියන්නේ.
නැන් චිත්ත චෛතසික රූප කොටස් තුන.
කොටස් තුන මොනවද? මොන ධර්මද?
සංකත ධර්ම.
සංකත ධර්ම. අන්න දැන් කලින්ට වඩා නුවණක් එයි. ඇයි ඒවට සංකත ධර්ම කියන්නේ?
හටගත් ධර්ම. සකස් කරගත් ධර්ම. සකස් වුණු ධර්ම.
එතකොට දැන් ධර්ම පැත්තක තියලා සකස් වුණ සකස් වුණ සකස් වීම සමුදයෝ සමුදයෝ කියලා නුවණ ආවොත් සකස්සීම් සකස්සීම් දැන් කය ගැනවත් සිත ගැනවත් සකස්වීම කියනකොට සංකතන
සංකත ධර්ම
දැන් ඉතින් අරව ගැන කතා කරන එක රූප ගැන සිත ගැන චෛතසික ගැන කතා කරන එක
ඒක දෙන්නේ නැහැ දැන්. ඒක යෙදෙන්නේ නැහැ. සකස් වීම ගැන බලනකොට.
දැන් නුවණකට එනව නේද? ඒව ගැන කතා කරන එකම මෝඩකම කිය.
මෝඩකම මෝඩකම ඒක නෙවෙයි නේද?
නොදන්නකමනේ.
එහෙමයි.
එතකොට පේනවද දැන් ලෝකේ කියන එක සියල්ල සබ්බං
ඉතේ
කියනකොට හිතෙන් ලෝකේ හැදුවේ හිතෙන් කියලා ඊළඟට කියන්න හදනවා.
එතකොට හිත තියෙනවනේ. ඒකත්
හිතක් තියනවා ලෝකෙත් තියනවා.
ලෝකෙත් තියනවා. එතකොට ප්‍රශ්නයක්
තියෙනවා. එතකොට ඒ නෝකයි කියන්නේ දැන් ඕවා දැනගත්තා කියන දැන් බුදුදහමේ උණුසුමවත් ලැබිලා තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා නේද?
ඔව් එතන තියෙන ඒ ප්‍රශ්නේ. එතන විතඳ ගන්න පොඩි මට්ටමකට දැන් පුළුවන්.
නෝකත් එක්ක අනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියන්නේ එකනේ අනික් ලෝකයටත් කරන්න පුළුවන්. ඒ වුණාට ඒක මේ ශාසනේ සතිපට්ඨානෙ වෙන්නේ නැහැ මාර්ග කෘත්‍ය වෙන්නේ නැහැ. මේ 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 දැක්ම ආවේ නැත්නම් දන්න දකින කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය. නොදන්න නොදකින කෙනාට නෙවෙයි. හැබැයි දැන් අපි මේ 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 බුදුහාමුදුරුවෝ දහම කියා දෙන්නේ දන්න දකින කෙනාටද කතා කරන්නේ. නොදන්න නොදකින ඇහිලම නැති අයටනේ කතා කරන්නේ. එතකොට අන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ප්‍රඥාව තියෙන කෙනාට කියන එකයි ප්‍රඥාව නැති කෙනාට කියන එකයි දෙකක් වෙන්න ඕන නේද?
දෙකක් වෙන්න ඕන.
කෙනාට දහම කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න. දැක්ම ඇති කරගන්න. දැක්ම ඇති කරන්නත් දහමක් කියන්න වෙනවා. දැක්ම ආවම දැක්මටත් දහමක් කියන ඔය දෙක එකක් වෙන්නේ නැහැ.
එයාට කියන්නේ ඊතර වීම සඳහා
අනිත් එක්කෙනාටත් කියන්නේ ඊතර වීම සඳහා තමයි. ඒ උනාට එයාගේ මට්ටමට විග්‍රහයක් දෙනවා එයාගේ ප්‍රඥාව ඇති කරන්න.
එතන මට්ටම් දෙකක් කියලා තේරෙනවා.
අන්න හරි. ඔන්න ඕක තමයි දැන් අපි එකම කරුණ දෙන්නෙකුට කියන්නේ එකම වචන වෙන්න පුළුවන් හැබැයි අදහස් දෙකක්.
අදහස් දෙකක්. අර ඒකයි කියන්නේ වචනාමතක වේවා අදහස වැටහේවා කියලා.
එමත් වෙන්න පුළුවන්. මම මේ කියන්න හැදුවේ දැන් මේ එක්කෙනෙකුට කියන කරුණෙන් තව එක්කෙනෙකුට මේක ගන්න බැහැ. අපි ගන්න හැදුවට. එයා ඉන්න තැනටයි කතා කරන්නේ.
එහෙමයි.
අට ගතිය දැන් මේ අතන මට කියන්න ඕන උනේ ලෝකේ හදාගත්තු එකක් පනවගත්තු එකක් කියන එක නිකන් තේරුම් ගන්න ලේසි තර්කයටත් ගැලපෙනවා දහමටත් ගැලපෙනවා. ඒ උනාට ඔය දැක්ම කියන එක ඊට වඩා සියුම් මේ මේ කියන දැක්ම
ඒකම සියුම් කියලා වැටහිගෙන යනවා. මං දක්තුනාවේ මං එතෙන්ට මට එකතු වෙන්න වගේ අවශ්‍යතාවයක් උනේ අර ධර්මයේ කියලා තියෙනනේ සමහර කට්ටිය නිවන් දැක්කේ මෙතුළු කාරණයක් කියන්නේ වතුර ටිකක් වැලි වලට උරා ගන්නවා දැකලා කෙලස් නිර්වාණයට ගියා කියලා. අන්න ඒ වගේ අර එතකොට මට හිතුණා මේ ලොකු කාරණා නෙවෙයි මසලා තියෙන පොඩි පොඩි දේවල් තම අපිට එවෙලෙවෙලේ හම්බ වෙන දේවල්. ඒක තමයි මම යොමු වුණේ මම බේසික්ම ලෙවල් එකෙන් ආපහු විමසන්න ඕන කියලා. මම ඕක ශීඝ්‍රව කලින් කරගෙන ගියා ගෙහෙලා එක තැනකට ආවා. ඒ වුණාට මට එතකොට මතක් වුණා නෑ මම පොඩි ඒවා තාම විමසලා නෑනේ. ඇයි ලොකු ඒවට පණින්නේ කියලා සංකීර්ණේවට පණින්නේ කියලා. අන්න ඒ කතා අහලා තමයි මම යොමු වුණේ මේ වගේ අපිට හැමදාම පුරුදු දේවල් ඉරේලිය වැටෙනකොට ඇඟට රස්නේ අර ඒ වගේ දේවල් අපි හරියට පත්‍යං වෙච්ච දේවල්නේ. ඒව විමසනකොට අර ලොකු කාරණා විමසනකට වඩා ලොකු ප්‍රබෝධයක් ඇති වෙන්න පටන් ගත්තා. මම පටන් ගන්න ඕනේ මෙහෙම බේසික් වලින්ම කියලා. ඒක මට තේරුණා. මම ඉතින් ගොඩක් උගන්වපු කෙනෙක් ළමයින්ට සමහර ළමයි මූදට පනිනා වගේ එකක් කරගන්නවා. අන්නේ වගේ තැන්වලදී අර බේසික් නැති වුණාම අතරමං වෙනවා කියලා හැඟීමක් මම ළමයින්ට කියලා දෙලා තිනවා. මම ඒක දැනගෙනම කිව්වත් නෙවෙයි. ඉතින් මට දැන් ඒක තේරෙනවා.
ඔව්. ආයේ මුලට යන්නේ
ආයෙ මුලට ගිහිල්ලා මේකයි
නෑ මුලට යන එක හොඳයි හැබැයි දැන් මුලට ගියාට අර ඉස්සෙල්ලා දැකපු එකෙන් නෙමෙයි දැන් දකින්නේ අනේ එහෙම වෙනසක්
එහෙමයි
ආයෙ යන්න ඕන බේසික්ස් වලට ඔය ඉගෙනගත්තු එකක්වත් නෑ උතන ඒ වචන වැඩ
නැහැ
මේ වෙන්නේ මොකද්ද
එහෙම
බලන්න හොඳට ඔය ඉගෙනගත්තු වචන දැනුම එකක්වත් අවශ්‍ය නෑ හැබැයි ඒක
තමයි මම
ඔව් දැන් එතකොට දැක්ම
කලින් කලින් කියනකොට ડોක්ටර් අවේ හැමතිස්සෙම කියුවේ ඔය වචන දාන්න නැතුව තමගේ වචන වලින් කියන්න කියලා ඒක වැරද්ද මට දැන් හොඳට තේරෙනවා මම අර කටපාඩම් කරපු පාලි වචනේම ගොඩක් දාලා තමයි කතා කරේ ඉස්සර දැන් මට තේරෙනවා මේ ඒ වචන වැඩක් නැහැ මගේ හැඟීමයි මම දැන් මේක කියන්නේ කියලා අන්නේ එහෙම බලනකොට ලොකු වෙනසක් තියෙනවා කියලා මට දැන් තේරෙනවා
ඒක තමයි දැන් අද කිව්වේ නෑනේ පංච උපාදානස්කන්ධය බලනවා විචක්ෂණය කරනවා
ඒකක් කිව්වේ නෑ
වෙනස ඒව නැතුව කතා කරන්නත් බෑනේ
එහෙම මයි ડોක්ටර් අවි එහෙමයි මට වෙලා තිබුණේ ඒක ගැන මට දැන් හිතනකොට ලැජ්ජාවකුත් එනවා ඒ නිසා ඒක
ඕක ඉතින් අපි එන්න ඕන එක ක්‍රමයක් ඕක ඉතින් ඒක ඒක තව තව ඉතින් තව බලමු හොඳයි
එහෙමයි එහෙමයි හොඳයි ડોක්ටර් අවි අප්‍රමාණ පින් නිබ්බානම නිබ්බානම සාක්ෂාත් වේවා මේ ජීවිතේදී පෙරන් සරණයි
පෙරන් සරණයි
අවසරයි සර් මට කතා කරන්න පුළුවන්ද?
ඔව් ඔව් කියන්න.
සර් මේ මම දීසලික කතා කළානේ අර ධාතුනානත්තේ සංඥානත්තේ ආදි වශයෙන් ඕවා බලලා ඒවා පිළිබඳ යම් වැටහීමක් කියන්නේ යම් මට්ටමකට ඔබතුමාත් එක කතා කරලා ඇවිල්ලා මේ ඔක්කොම මඤ්ඤණාවක් කියන ඒක මට මං හැම වෙලේම ප්‍රායෝගික වශයෙන් මං ජීවත් වීමේදී මේ මේවා ඔක්කොම මඤ්ඤණාවක් කියලා බලනවා කියලා කිව්වහම සර් කිව්වනේ ඒකත් කවුද බලන්නේ කියලා ඊට පස්සේ මටම තේරුණානේ ඒකත් මඤ්ඤණාවක් කියලා ඊට පස්සේ ඒ අනුව දැන් එහෙම බලනකොටත් ඒකත් මඤ්ඤණාවක්නේ මම බලන එකත් මඤ්ඤණාවක්නේ කියන විදිහට බලනකොට මම ලොකු ගැටලුවකට මුහුණ දුන්නා කොහොමද ඉනම් බලන්නේ කියලා. ඊට පස්සේ හැම වෙලේම මම දැන් අර ওই සාකච්ඡා වලින් එහෙම අහපු අවබෝධයත් එක්ක මේ කියන්නේ නැතුව මෙසේ කියන අදහසින් ඒ කියන්නේ මේ නැතුව මෙසේ කියන අදහසින් හැම වෙලේම බලන්න හුරු වෙනවා. ඒ අතර මට දැන් අර මේ පෙනෙන දේවල් ඇහෙන දේවල් ඒවා ඔක්කොම අර සකස් වෙච්චි මඤ්ඤණාවක් කියන එක කියන්නේ අර මනුසනිකාවේ මනුසත්ත්වේ සඳහා දේවනිකායේ දේවත්වේ සඳහා කියන එකේ එක පිළිබඳව මට නිකන් යාන්තමට නිකන් සාංකාවක් දැනෙනවා ඒකෙන්ද මට ඒක තුළින් මට දැනුණා අපි මම මේ බාහිර ලෝකයක් තියෙනවද නැද්ද කියන එක බලන එකේ තේරුමක් නැහැ කියන එක ඒක අදාළම නැහැ කියන එක තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්න කරන්න ඕන දෙයක් නෙවෙයි අර විදිහට මේ සැකසීම පිළිබඳව ඒක සකස් වෙන දෙයක් මෙසේ කියන අදහසින් බැලුවොත් කියලා. ඒ අතර ඕක ඉතින් දැන් ඔහොම දැනගත්තට අපිට ප්‍රායෝගිකව මේ අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙම බලද්දී ප්‍රායෝගිකව බලනකොට දැන් ඔච්චර කොහොම එහෙම හැමිලිම මම බලනවා හිම ඒ වුණාට යම් අවස්ථාවක අපි හිතමු දරුවෙක්ගේ මොනවා හරි ටක් ගාලා ආයිම අර මුලටම යනවා හැබැයි ගියාට චුට්ටක් දුර යනකොට දුර යන්නේ නැහැ ඊට පස්සේ ඒක ආයිමත් ගන්නවා මේවා මේ මම මේ මෙහි මගෙන් දාගත්තේ වා මිසක් බාහිර නෙවෙයි මේක මමම හදාගත් එකක් කියන එක ආදිවාසීන් බලන් හුරු වෙනවා. ඒ මොනවා වුණත් ඒක ඉතින් අර මට ගැලවෙන් ඒ වෙනකොට ආයේ මට හිතෙනවා මේ හිත ගැන මහ ලොකු කලකිරීමක් වගේ දෙයක් ඇති වෙනවා. දැන් අර විදිහට බලනකොට සැහැල්ලුවක් ඇති වෙනවා ආයේ අර
ප්‍රායෝගිකව ඒ විදිහට සිද්ධ වෙනකොට හිත කියන කලකිරීමක් ඇති වෙනවා. ඔය ඔය තත්ත්වයෙන් තමයි දැන් මම මේ මේ දවස්වල මේ යෙදෙන්නේ.
ඒක හොඳයි. දැන් අර දහම කතා කරනකොට ඕවා නිකන් අර සකස් කරපුවා කියලා වුණාට ඉවත් වීමදී එහෙම බෑනේ නේද?
එහෙම බෑ. ඉතින් ඒක වේකත් වෙන්න ඕනේ කියන අදහසයි මගේ තියෙන්නේ.
ඒකත් වෙන්න ඕන වුණත් නැති වුණත් ඒක වෙනවනේ. ඒක දිහා වෙනස් විදිහකට පේනවනේ දැන් මේක වෙන එක. අර නිකන් යම් කිසි කලකිරීමක් වගේ එන්න පුළුවන්. ඉතින් අපි මේ කියන්නේ මේක වෙන්න බැරි වුණාට
වෙනවනේ.
ටිකෙන් ටික පේනවා මේ ලෝකය කියන්නේ නැත්තම් ජීවත් වීම කියන්නේ බොරුවක් කියන පැත්ත පේන්න ගන්නවා. ඒ දැක්මත් එක්ක ඉතින් බලන්න ඕන. තව තව බලන්න ඕන. ඔබට ලෝකේ කියන්නේ මේ නැති දෙයක් හේතුඵල වලින් හටගත් එකක් කියන කතාවට වඩා
ඒක දැන් මම එහෙම හිතන්නේ නැහැ. දැන් අර ඉස්සර එහෙමමනේ හිතුවේ. දැන් ඒක මට දැන් ඒක ඔළුවට ඉන්නේ නැහැ එහෙම දැන්.
දැන් ඒක තමයි. ඊට වඩා නිකන් වෙනස් දැක්මකින් පේනවනේ.
එහෙමයි. ඒ කියන්නේ දැන් අර මට කියන්න තේරෙන්නේ නැහැ දැනෙන දෙයක්. අර දැන් මේ පෙනෙන දිව ලෝකේද අපායේද මනුස්ස ලෝකේද ඒක අර සකස් වෙච්ච එකක් අර මෙහෙමයි කියන හැඟීම චුට්ටක් මට දැනෙනවා.
ඔව් සකස් වීමක් විතරයි.
ඒකයි මං හිතුවේ අර බාහිර ලෝකයක් තියෙනවද නැද්ද අපිට ඒක කතා කරන්න අදාළ නැහැ. අවශ්‍ය නැහැ කියන එක තමයි මට හිතුනේ.
අපි හදාගත්තු දැන් මම අරගන්නේ වතුරේ බල්ලා. වතුරේ බල්ලා ගැන කතා කරන්නේ මොකටද?
අන්න ඒ වගේ.
ඒක තමයි ඒ කියන්නේ.
එතකොට හැබැයි සර හරි නිකන් එතකොට දැනෙනවා සැහැල්ලුව.
ඒක තමයි. ඒක දැක්මක් නේ ඉන්නේ. ඒ දැක්ම තුල එනවා මිසක් ඒක නිකන් හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි.
නෑ නෑ ඒක හිතලා මේ මට දැන් ඉස්සර එහෙම නෙවෙයිනේ හිතලානේ මේ නිදෙන්න ඕනේ කියන එක එහෙම නෙවෙයි. අරක දැන් අර නිකන් මොකක්වත් එහෙම ඒක මට දැන් කියන්න විදිහක් නෑ.
ඔව්
ඒ වුණත් අර බාහිර ලෝකේ ජීවත් වීමේදී අර විදිහටත් එනවා. එතකොට තමයි හිත ගැන කලකිරෙන්නේ.
ඔව් ඒක හරි. ඉතින් දැන් වතුරේ බල්ලගේ ඇත්ත දකින්නකොට කලකිරෙන්නේ නැතුව වෙන මොනවා වෙන්නද? ඒක ඇත්ත කියලා අරන් ජීවත් වීම ගැන කලකිරෙන්නේ නැද්ද?
ඒකයි හිතන ඒ නේද? දැන් මට ඒක තේරුණේ.
ඇත්ත දැකීම තුල ලෝකේ කියන්නේ බොරුව. ඒක මේ වචනෙට කියනා නෙමෙයි.
නෙමෙයි වචන කියනවා නෙමෙයි. දැන් ගොඩක් කල් ඉඳලා අර ඒ විදිහට බලලා තමයි අර මට හුඟක්ස අර මං ඉදත් කිව්ව අර ධාතු පිළිබඳව අර සමාවනල්ලෙදීන් කරපු කතාව ඔස්සේ නේ මං ගොඩාක් දුර ඔය ඒක හිතලා ඒක මට ලොකු පිළිසරණක් වුණා කියලා. නැත්නම් ධාතු තියෙනවා කියලා අරගත්තා නම් එතනින් එහාට යන්න බෑනේ.
ඒක තමයි. ධාතු විභංග සූත්‍රය හැම ආයේ අන්න පුළුවන්. තව තව ඒ වගේ නම් කරන ඕන සාකච්ඡාවක් අහන්න. එතකොට දැන් ඒක පොදුවේ ගත්තොත් ධාතු විභංග සූත්‍රයේ පුක්කුසාතිටනේ දේශනා කරන්න. ඒකේ අපි දැන් කියන කරුණ වලට වඩා පටන් ගන්නෙ මොකද්ද? සත්වය නැත්තම් පුරුෂයා කියන්නේ ධාතු හයක්. ච ධාතුක අයම් භික්කවේ පුරුෂෝති. පුරුෂයා කියන්නේ ධාතු හයක්. ඒක ඒ කාලේ කියන්නේ දර්ශනයේ හිටපු අය කියන්නේ විමුක්තිය හොයන අය දර්ශනේ හිටපු අය කියනකොට බුද්ධ දර්ශනේ නෙවෙයි ආ ඇත්තටම මේ ගැලවීමක් විමුක්තියක් හොයන පිරිසක්
කියන්නේ මේ කියන්නේ දැන් ඔය මේ චතුස්කෝටිය සප්තකෝටිය අරවන ඔක්කොම ඒවා තිබ්බනේ කාලෙස
හැබැයි ඒ හිතන්න පුළුවන් හොයන අය නේද හිතන්න පුළුවන් හොයන අය ආපු තැනක් නේ මේ මොනව හරි කියන්නේ ධාතු ඊළඟට සත්‍යයා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ ඒකට ඕක දන්න අය හිටියා පුරුෂයා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ ඒ එතනින්නේ පටන් ගන්න. එහෙම නැත්නම් අට්ඨාරස මනෝපවිචාර 18 තැනක හිත හැසිරෙනවා. හිත හැසිරෙන තැන 18යි. වේදනා ජාති තුන නේ. දුක වේදනාව එක්ක හිත හැසිරෙනවා. දුක වේදනාව එක්ක හිත හැසිරෙනවා. අදුක්කම අසුකම අදහත් භාවයේ එක්ක හිත හැසිරෙන තැන. එතකොට අපි ඇහෙන් දැකීම ගත්තොත් ඒ ජාති තුනට එනවනේ නේද?
එන්නේ.
හොඳයි නරකයි මඳහ. කණෙන් ඇසීම ගත්තොත් ඒ ජාති තුන එක්කනේ හිත හැසිරෙන්නේ. එහෙනම් ආයතන හයට ගත්තොත් ආයතන හයට ගත්තොත් කීයක් එනවද එතකොට? හිත හැසිරෙන තැන
18යි. 18යි.
ඉන්නේ තුනක් නේද? දැන් මේ
ඒකත් හොඳයි ඒ පැත්තත් යොමුනේ නේක මේ පැත්තත් හොඳයි නේද සර් එතකොට ඒ පැත්ත බලනකොටත් අර මේ අර සක්කාය කියන එකට පහර ටික ටික වැදිනවනේ නේද සර්
ඔව් දැන් මම මේ ඒව බලන්න දැන් මම මේ කියන්න හදන්නේ ඕවා බලපු අය ඕවා දන්න අය හිටියා
හිටියයි කාලේ ඔව් සත්‍යස්තුරවරු මහිටි
ඔව් අන් හපි අනේ තීර්ථක ඔන්න ඔය බව දන්න අයනේ හිටි එතකොට මොකද්ද මේ කිව්වේ ලෝකෙ ගැන විග්‍රහයක් කළා දැන් ඉතින් ඒක දන්න අයට ඒක ඇත්ත නොදන්න අයට ඔන්න තව ටිකක් වෙනසල බලන්න පුළුවන් ඒක එහෙමද කියලා හිතට ඔය 18 ඇරෙන්න තව හැසිරෙන්න තැන් තියනවාද කියලා දැන් ඒක ප්‍රශ්න කර කර බලන්න. හරි. නැත්නම් ඔය ධාතු 6ට අමතරව සත්‍යය ඉන්නාද කියලා ප්‍රශ්න කර කර බලන්න
ඕනේ.
සලායතන තමයි ලෝකේ නැත්නම් සියල්ල කියන්නේ සලායතන. ඒ එහෙම නම් තවත් ලෝකේ දේවල් තියනවාද කියලා ප්‍රශ්න කර කර හොයන්න. මේ හොයපු අය ඉන්න තැන එතන.
ඒක නිසා තමයි ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඒ අන්නේ තීත්‍රිකව ප්‍රශ්න කළේ නේද සර්?
ඔව් දැන් ඒ ලෝකේ ඒ දැන් අහන කෙනා ඉන්න තැනින් තමයි පටන් ගන්න
කියන්නේ
දැන් බලන්න මේ පුක්කුසාති ඒක කියනකොට ඇත්තනේ එයා දන්න එක නෙමෙයි
කියන්නේ
හ්ම් හ්ම් ඒ හිත හැසිරෙන තැන් ටික මේකනේ ඒක ඇත්තනේ එයා දන්න තැනින් පටන් ගන්න අපි වරද්ද ගන්නේ ඕක කියපු ගමන් මෙන්න බුදුදහම
කියන්නේ. ඔව් දැන් ඕක තමයි පුරුෂයා කියන්නේ මේක අපි ඒක ස්ථිරවම දැන් පුරුෂයා කියන්නේ මේකයි කියලා ගන්නවා. අන්න සදින්
තමයි. ඒකාන්ත කරගන්න.
ඒකාන්ත කරගන්නවා. හරි
සදින්. ඔය ඒකාන්ත කර ගැනීමෙන් මිදෙන ක්‍රමයකටයි බුදුහාමුදුරෝ යොමු කරන්නේ.
හරි හරි. දැන් පුරුෂයා කියලා පුරුෂයා හැදෙන්නේ මෙහිමයි කියලා ඒ පුරුෂයා සංගී සකස් වීම එතන අර Nirodhe පිළිබඳව ආයකි හරි
එතනින් නැවැත්තුවේ
නෑනේ නෑ අන්න හරි
දැන් අපි හිතන්නේ බුදුදහම ඕක කියලා බුදුදහම නෙමෙයි ඒක
තේරුණා තේරුණා දැන් මට ඒක දැන් තේරුණේ ඒක
දැන් එතනින් නැවතුනේ නැහැනේ ඊට පස්සේ කියන ඒවා අපිට අදාළ නැහැ
අපි එතනින් නැවතිලා බලාගෙන ඉන්නවා
හරියටම ඒ කියන්නේ අපි බුදුදහම කියලා ගෙහින් තියන්නේ අර අන්න තීර්ථක හිටිය තැනට
මම ඕක වඩපු කාලයකුත් තිබ්බා පුරුෂයා කියන්නේ මේ ධාතු 6 කියලා
ඉතින් ඒ සූත්‍රය අනික් කියන ටික කිව්වේ මොකටද කියලා අපිට හොයන්න ඕන කමකුත්
සාදු සාදු එක නම් මට දැන් සෑහෙන දුරට දැන් තමයි මමත් ඒක උතනින් හරියට වැඩුවයි කියන්නේ දැන් අර මම නැති වෙන්න ඕවා මෙව කියලා නේ තා හිතන්නේ පුරුෂ මේ ධාතු හය විදිහට බලන්න ඕන කියලාස දැන් තමයි ඒක හොඳටම තේරුනේ
ඉතින් ඒ බලපුවා හිතිය පැනනේ
ඒක
නේද මමක් ඇහෙන්න කලින් බුදු දහම ඇහෙන්න කලින් කට්ටිය විමසලා විමසලා ආපු කනනේ ඔව් වේද ගන්තවල පතර මහා ධාතු ධාතු කය සුද්දාස්ඨකේ ඕවා ඒ මිනිස්සු දැනගෙන හිටියේ දැන් බුදු කෙනෙක් ඕනද ඒක කියන්නේ ඒගොල්ලෝ දැනගෙන හිටියේ
පරමාණු දැනගත්ත වගේ විද්‍යාඥයෝ
අන්න විද්‍යාඥයෝ පරමාණු දැනගත්ත වගේ තැනකට තමයි අපි මේ යන්න හදන්නේ මේ තියෙන දේවල් නෙමෙයි පරමාණු ගොඩක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ එක එක දෙපාරක් එක තැනක දකින්න බෑ අර ගඟක් ගලනවා ඒ ඕක කියන්නේ බුදු කෙනෙක් කොහොමද
මේ
සතර මහා ධාතුව කියන එක දකින්න බෑ
ඕෙන් කරන්නේ නෑ ඩෝල්ටන් බුදුෙන් දෙපයි නේද සර් ඩෝල්ටන් බුදුෙන්
දෙපයි පරමාණු කරා දෙපය හොයාගත්තුයි බුදුෙන් නෙමෙයි අඩු ගන්නේ රහත් වෙන්න එපේ අපි හිතනවා ඔක දැක්කහම මේ සතර මහා ධාතුව තියෙන තැනක අපි දෙයක් හදාගත්තා කියලා දැක්කහම මේ අඩු ගානේ රහත් වුණා පැත්තක තියෙන සෝවන් වුණා කියලා. ඉතින් ඒගොල්ලන්ට කියන්න වෙන්නේ බුදුදහමේ උණුසුමත් ලැබිලා නැහැ කියන එක ඇරෙන්න වෙන මොනවා කියන්නද? ඔය අශ්‍රිතවත් යන්නේ තීර්ථක හිටිය තැන. අපි බුද්ධාගමේ කෙරුවට දහම ඇහිලා දකිනකන් අපි ඉතින් අශ්‍රිතවත් තමයි. අපි වචන ටිකට ගැලපුණ හින්දා අපි හිතනවා දහම දැක්කා
කියලා. ඔය කාලයක් දැන් මම හිතුවේ දැන් පාටවි අපි තේජෝ වායෝ කියන එක බුදුහාමුදුරුවෝ හොයාගත්ත දෙයක් කියලා. එතකන් ඒ කාලේ තිබ්බා මේ කාලෙත් හොයාගෙන තියෙනවා. ඒක බුදුහාමුදුරෝ කියන්න ඕන දෙයක් නෙවෙයි. එහෙම කියන්නේ බුදුහාමුදුරෝ හොයා ඊට වැඩි දෙයක් බුදුහාමුදුරෝ හොයාගත්තේ. එහෙම නෙවෙයි මුලදින් මං හිතුවේ ඕක හොයාගත්තේ බුදුහාමුදුරෝ කියලා. ඒ කාලේ
මම ඉස්සර කියලා තියෙනවා සමහරයට මේ දැන් අපේ වැඩි ජනතාවත් ඕක දන්නවා. දැන් මම ඔස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ගිහිල්ලා මේ ඇබෝරිජිනල් කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ එක්ක කතා කළා. ඒගොල්ලෝ මේ ලොකු ගිනි මැලේකුත් ඉස්සරහා ගහලා තිබුණා. මම අහුවා ඇයි මේ ගිනි මැලයක් ගහලා තියෙන්නේ? ඒගොල්ලෝ කිව්වේ මේ ගින්දර නැත්නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැනේ. අපි කෑම ටිකක්වත් උයා ගන්න පුළුවන්ද ගින්දර නැත්තම්? ගින්දර කියන්නේ අපිට يعني සත්වයා ජීවත් කරවන්නේ ගින්දර එක්ක. ඒ වගේම තමයි මේ වතුර ජලය. ඊළඟට මේ අපිට හුස්ම ගන්න නැති වුණොත් කොහොමද කවුරුවත් ජීවත් වෙන්නේ? වාතය. ඔය විදිහට මේ ධාතු හතර ඒගොල්ලෝ ඒකට ඒ කියන්නේ පුද පූජා පවත්න්නේ අර්ථයක් ඇතුව. මේ පරිසරේනේ අපි
රකින්නේ. රකින්නේ කියලා.
ඔව්. මම මේ බැලුවේ ඒගොල්ලන්ගේ වචන වෙනස් වුණාට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන මේගොල්ලෝ දන්නවනේ. අවුද මේ වැඩි ජනතාව අපේ භාෂාවෙන්. හරි. නේටිව්ස්ලා කියන්නේ ඒ බෝජන කට්ටිය. ඉතින් ඒ ඒගොල්ලොත් දන්න එකක් නේ අපි මේ දහම ඉගෙනගෙන මේ
දැනගෙන.
බස් දිය ගිනි සුලං කියලා හතරවාද. ඉතින් බුදු කෙනෙක් ඕනද ඕක කියා
දෙන්න?
මේවා තියෙන තැනක එක එක දේවල් හදාගෙන ඒවා නැත්නම් ඉතින් ඔය කතාවම නෑ. ඒගොල්ලෝ දන්නවා මේ හතර තමයි අපිව ආරක්ෂා කරන්නේ සත්ත්වභාවය දෙන්නේ. ඒකෝල්ල බලනකොට
සත්ත්වභාවයට සකස් වෙච්ච දේවල් සත්
නෑ ඉතින් සත්ත්වභාවය හතර ඔය හතර නැත්තම් මේ ලෝකේ කතාවක්වත් නැහැ. සත්ත්වභාවයක් නැහැ. ඉතින් ඒ දැක්ම ඒගොල්ලන්ටත් තියෙනවා. ඒ කියන්නේ අපිට වඩා ගැඹුරු දැක්මක් ඒගොල්ලන්ට තියෙනවා කියලා මට හිතුණා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕක බුදුහාමුදුරන්ට දාලා බුදුහාමුදුරන්ට සපහන් කරනවා.
සාරා සංකේකල්ප ලක්ෂයක් දුක් විඳලා පෙරුම් පුරලා කියන්නේ
බුදුහාමුදුරුවෝ
මොකක්ද කියන්නේ?
බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? කිසිම මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කිසියම්ම කෙනෙකුට හොයාගන්න බැරි වුණ දෙයක් හොයාගත්තා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි මේ අපිටත් තේරුම් ගන්න පුළුවන් එක තමයි බුදුහාමුදුරුවෝ කියලා
තියෙන්නේ. දැන් හොඳටම තේරෙනවා. ඒ කියන්නේ දැන් ওই මං හුඟක් අනිත්‍ය ගැනත් බලනවානේ. එතකොටත් තවම තේරෙනවා කොහො බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍ය කියන එක තමයි මම තවම හිකම නෑ. අනිත්‍ය නම් දුකයි කියන එක තාම මට නෑනේ උත්තරය.
දැන් අන්න ඒක උත්තරයක් නැත්නම් හොඳයි. අන්න ප්‍රඥාව කියන
එක. ඒක නෑ උත්තරයක් මං පොඩ කාලේ ඉඳලා දඟලනවා හරියට ඒකට තාම නෑ උත්තරය. ඒ උත්තරයක් එනකොට ඒක තුළ ආයෙ ගැටලුවක් එනවා සර්. ආයෙ ගැටලුවක් එනවා. ඒ උත්තරෙත් එක්කම ආයෙ ගැටලුවක් එනවා.
ඒ තුලින් තමයි ඉස්සරහට ගෙනියන්නේ ප්‍රඥාව වදීන්නේ. ඒකයි මම කියන්නේ ප්‍රඥාව කියන්නේ ඕක දැන ගැනීම නෙමෙයි, මේක මෙහෙමයි කියලා හම්බ වීම නෙමෙයි. ඒක ලැබ ගැනීමක්. ඒ කියන්නේ ඒක එතන ඉද මේවා සත්‍යං වීම. ඒකට කියන්නේ මෝගමඤ්ඤ. මේකමයි ඇත්ත කියලා හම්බ වුණා නම්
අයි මෙහාට යන්නත් බෑනේ සර්.
යන්න බෑ. දහම
ඇහෙන්නේ නැන්නේ. නිකන් සාමාන්‍ය විද්‍යාව ගත්තත් එහෙම නේ සර්. දැන් විද්‍යාව යම් කිසි දෙයක් හොයාගත්තා නම් ඒක ඇත්තම කියලා හිටියනම් ඉන්නේ හට යන්නේ නැහැ නේ.
ඔව්.
නිකන් සාමාන්‍ය ඒක ගත්තා නම් ඒත් ඒ වගේ නේ.
ඔව්. ඒකට ඒක ඇත්තමයි කියලා ඉන්නේ සත්‍යවාදී අයද මොඩයෝද?
මොඩයෝනි.
ඔව් යන්න ඕනේ නැතිය. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ කියන්නේ ප්‍රඥාව එන්න තියෙන ප්‍රඥාවට ආහාර ටික දෙන්නෙත් නැහැ. ඉතින් කොහොම මේ බුදු කෙනෙක් කියන දහමක් දකින්නද? මෙතන මේ ඒකයි අපි දැන් මෙන්න මේක මට වැටහුණා කියන තැනට ගියොත් නම් එතනම තමයි මේ දහමේ ප්‍රතිපලේ ගන්න තියෙන එක වහ ගන්නවා Taman විසින්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉදමේ සත්‍යම් මෝගමඤ්ඤ. මේකමයි ඇත්ත. මේක තමයි හරි. මේ ඒක ඇත්ත කියලා එන්නේත් අපිට බුදුහාමුදුරුවෝ කිව්වේ මේක.
කියලා නේ.
දැන් යමකහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? තථාගත ධර්මයේ බුදුහාමුදුරුවෝ කියපු දේ මට වැටහුනේ මෙහෙම. රහතන් වහන්සේ නහෝති පරම්මරණා. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ ඒ දෙන්නේ නැහැ. ඕක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. අපේ බෞද්ධයෝ ඉන්නේ තොතන් තමයි මේ කොච්චර නැහැ කිව්වත් මේ එතකොට අනිත් සාහිණහන්සලා කියනවා යමකහාමුදුරන්ට කොහොම බුදුහාමුදුරෝ කියලා නැහැ. ඕක පාපී අකුසල දෘෂ්ටියක් බලන්න. ඇයි ඒකට පාපී අකුසල දෘෂ්ටියක් කියන්නේ? රහතන් වහන්සේ මරණයෙන් මත්තේ යෙදෙන්නේ නැහැ කියන එකට පාපී අකුසල දෘෂ්ටියක්
කියන්නේ.
අපිට ඕක නිකන් තේරුම් ගන්න තියා හිතන්නත් පුළුවන්ද මෙහෙම? අපි ඉන්නේ එතන රහත් උනහන් ආයේ උපදින්නේ නැහැ කියන දේ.
නැහැ එහෙම නෙයි ඉන්නේ.
ඔව්. ඒක තමයි අද බෞද්ධයෝ
කියන්නේ. හරියට ඕක ගැටලුවක් වෙලා මම ඕකත් හරියට බැලපු දෙයක් කතන්දරයක්.
ඒකයි ඔය යමක සූත්‍රය අනුරාධ සූත්‍රය දෙකේම ඕක තියෙන්නේ. ඕවා කියෝලා බලන්න ඕන. නැත්තම් අපි බුදු කෙනෙක් කිව්වේ මේකයි කියලා දාගෙන නේද? ඉත මේව සත්‍යං එකට ගිහිල්ලා අර මේෂණ සම්පත්තියෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ වහ ගන්නව නැති කරගන්න.
ඉන්නේ.
ආයි හම්බ වෙන්නෙත් නැහැ. මේෂණ සම්පත්තිය. ඒකයි එතන භයානකකම. මේ ලැබුණ ජීවිතේ වටිනකම නැති කරගන්න. එහෙනම් අපි විවෘත වෙන්න ඕන. තව තව හොයන්න ඕන. තව තව ඉවසීමෙන් දහමන.
දන්නවා කියලා හිතුවනම් එතනින් ඉවරයි කියන එක නම් මට හොඳටම තේරිලා තියෙනවා. හැබැයි ඉස්සර කාලයක් හිටියා දැන් අර මොකද්ද ඇහැයි රූපය චක්කු විඤ්ඤාණ එක දෙක මෙහිමයි පෙනෙන්නේ මෙහිමයි පෙනෙන්නේ අපිට මේ රූපයක් පෙනෙන්නේ මෙහිමයි කියලා මං විනින් අයටත් කියලා දීලා තිනවා.
ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණේ තින්නන් ප්‍රතිපස්සෝ ඉතින් ස්පර්ශෙන් තමයි ඔක්කොම ලක්ෂණට කියා දෙනවානේ. එතන දැන් හොයන්නේ ඕක දැනගත්තේ කවුද? ඕක වැටහුනේ කාට? ඒක ඇත්තයි.
ඒක ඔක්කොම අවිද්‍යාව. ඔව්, චක්කු විඤ්ඤාණය ඇහැ කිව්වත් අවිද්‍යාවෙන්නේ කියන එක දැන් ඔය සාකච්ඡා තුලින් මං හිතනවා. ඒවා ඔක්කොමත් එන්නේ අවිද්‍යාව තුලනේ. ඒවා වෙන්නේ ඇහැ ඒක ඒක ඉවත් අවිද්‍යාව තුලනේ කියන එක තමයි අනිතික.
දැන් ඇහැ ගැන කතාව ආවේ ඇයි? ඇහැ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා බුදුහාමුදුරෝ පෙන්නනවා නේද? අපි කියන ඇහැ රූපේ චක්කෝ
විඤ්ඤාණ. ඔව්, ඕක තමයි. දැන් මට කියන්න තේරුන්නේ නැහැ සර් කියනකොට තමයි ඒක මේ එන්නේ. ඒක තමයි මම හිතුවේ.
දැන් ආවා. ඉතින් මගේ භාෂාවෙන් කිව්වොත් වතුරු බැල්ලෝ 3 දෙනෙක් හදාගෙන උන් 3 දෙනා එකතු වීමනේ පස්සේ.
ඈ පස්සේ නිරෝධය කියන්නේ අන්න එතනින් තමයි යන්න වෙන්නේ නේද? ඒක තමයි.
අන්න ඒ කොච්චර මුලාවක්ද අපි මේ දහම කියලා අල්ලගෙන ඉන්නේ.
පැහැදිලිවම.
මගද බුදුහාමුදුරුවෝ කියපු වචන ටික ලස්සනට ගලපනවා.
එතකොට හරි සතුටකුත් වෙනවා.
සතුටකුත් වෙනවා මට දහම වැටුණා
කියලා. මෙන්න කාලයක් හිටියා.
ඔව්. නෑ දැන් මම මේව කියන්නේ දැන්. ඔබතුමියට නෙමෙයි ඇත්තටම දහම හොයන අයට තවතව මේ කියන පැත්ත. බුදු කෙනෙක් වෙන්නන පැත්ත නිකන් මේ අපි හිතන් ඉන්න දේද කියලා තව ටිකක් විමසන්න තව දහම අහන්න.
මේ
මේ වචන ටික කොච්චර අල්ලගෙනද නේද? එතකොට තව තව මේ ඉවසීමෙන් දහම අහන්න කියන්නේ ඒකයි.
තේරුණා කියලා හිතන්නේ හොඳ නෑ. තේරුණා. ඉතින් ඇත්තටම තේරෙන්නේ නෑනේ. ඒක නිසා තමයි දැන් අර අලව්‍ය අනුමදසේ හඳුරන්ගේ බණ අහන්න පටන් ගත්තන් පස්සේ මට හුඟක් ඒක දැනුණා. තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැති හින්දාම අහනවා.
හාමුදුරුව මොනවා කියනවද කියලා අගත් මුලන් අහනකොට මොනවා කියනවද කියලා
මුලම දවස්වල නම් මට නිකන් මට දැන් හරි සතුටුයි. මම ඒක අතහැරියේ නෑ. ඒ වුණාට කොහොම හරි කියලා ඇයි මොකද්ද මේ කියන එක මට ඒක අර හුඟක් අර මං කටුකුරුන් දෙහා හාමුදුරන්ගේ බණ හුඟක් අහැව්වා. එවහන්සේගේ වත් කියනකොට එහෙනම් කියලා ඒ වගේ එකක් මං පෙළඹුණේ. මේ එහෙනම් එවහන්සේගේ වත් තනින් තන කියනවනේ. අර කටුකුරුන් දෙ ස්වාමීන් වහන්සේ ගැන ලොකු මගේ තිබුණ විශ්වාසයක්. ඒකත් එක්ක තමයි හුඟක් යොමු වුණේ. ඊට පස්සේ දැන් ටික ටික තේරෙන්නේ නැහැ. ඉතින් ඉන්නට අහනවා. මේ ඒක මට ලොකු හයියක් වුණා. මං හුඟක් දෙන්නකොටත් කියනවත් මෙහෙම තේරුන්නේ නැතුවට අහලා බලන්න කියලා. ඉන්නට සමහරු අතාරිනවා ඒක තේරෙන්නේ නැහැ කියලා.
මේක තමයි දැන් තම හොයන කෙනාට නොතේරෙන ගතියමයි මේ ඉස්සරහට යන්න උදව්වක් වෙන්නේ. අද මේ කියන්නේ තේරෙන්නේ නැහැ. හොඳයි යන්න දහම පොඩ්ඩක් ඇහැ.
ඒ දිනවා කියනවා läග ගන්නවා කියනවා මට මුලදින් යුවා මොනවද කියලා දැන් නම් ඒක මොකක්ද කියන එක දැනෙනවා ටිකක්.
ඔව්. ඒ එහෙම තමයි දැන් මම මේ කියන්නේ මේ කියනවා නොතේරෙන අයට තව තව ඉවසීමෙන් අහන ප්‍රශ්න කරන්න. ඒ ඒ දෙන්නේ නැතිකොට ප්‍රශ්න කරන්න. ඉතින් ඒ ප්‍රශ්න කරාට මෝඩ ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ඉතින් ඔක්කොම අහන්නේ මෝඩ ප්‍රශ්න තමයි. ඉතින් ප්‍රශ්න කිරීම උදව් වෙනවා මේ ප්‍රඥාව වැඩි. හරි කියලා දැන් ගොඩක් වෙලාවට වෙන්නේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දහම දේශනා කරන හරි හරි හොඳට තේරෙනවා. මේ බුදු දහමට ගැලපෙන බුදු දහමට නෙමෙයි තමන් දන්න එකට ගැලපිලා තියෙන. අපි දහම කියලා දන්න ටිකට ගැලපෙනවා නම් හරි ෂෝ.
අපිට තේරෙනවා නම් ඒක තමයි හොඳම කියලා හිතාගෙන හිටියේ.
ඔව්.
තේරෙනවා
නම් ඒක හරි. මේ අපි දන්න පටිච්ච සමුප්පාදයට ගැලපෙනවා. අපි දන්න අනිත්‍යයට ගැලපෙනවා. ආ, ඒ හැඳුරු හරි ලස්සනට විස්තර කරනවා. මේ අපේ දහම අපි දන්න දේ කියනවා නම් හරි ෂෝ. අපි බුදු දහම කියලා නම් ඉන්නේ කියනකොට. හරි හොඳයි. ඒ හොඳට වැටහෙනවා.
සරලව කියනවා කියලානේ හිතන්නේ.
දැන් දැන් අපි ප්‍රශ්න කරන්නේ නෑනේ මේක මට වැටහුනේ කොහොමද? ආටද ඕක වැටහුනේ? ඉතින් එහෙනම් ඒක බුදුදහම වෙන්න පුළුවන්ද? සක්කාය දිට්ඨිය කැඩෙන එකක්ද සක්කාය මේ තව තහවුරු වෙන එකක්ද? ප්‍රකියත්. ඒ එතන ඒ ප්‍රශ්න කිරීමට එන්නේ නෑනේ. ඒ ප්‍රශ්න කිරීමමයි මතුවෙන්න ඕන. ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්වන්නේ අපි දන්න එක නෙමෙයි. මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. එහෙනම් එන්න ඕන. සත්‍ය හොයනවා නම් සත්‍යවාදී නම් ප්‍රශ්නයක් නෙන්න ඕන. නොදන්න දෙයක් ඇහෙනකොට ප්‍රශ්නයක් නෙන්න ඕන. මේක වෙන්නේ කොහොමද? මොකද්ද ඒ කියන්නේ? අපි දන්න එක නෙමෙයි. නේද? ඔන්න ඕක ආවුත් නේ ප්‍රශ්න කරන්න. අපි දන්නේ එකට ගැළපුණොත් එහෙම ආයි ප්‍රශ්න කරනවා නැහැ. ඉතින් එතකොට කියන්නේ දහම ඇහෙන්නේවත් නැහැ කියලා. ඇහෙන්නේවත් නැහැ.
විමසීමක් නැහැ නේ.
ඇහෙන්න විදියක් නැහැ නැවතිලානේ. ඇහෙන්න තියෙන අවස්ථාවත් අපි වහගෙන. ඒකයි. ඉත මේව සත්‍යං. ඕක මඤ්ඤං කියන්නේ. ධන ඇහෙන්න තියෙන අවස්ථාවත් වලක්ව ගන්න අවහ ගන්න. ඉතින් මේවා දහම දකින්න තමන්ට තේරුම් යන ඒවා මිසක් දැන් මෙහෙම කිව්වට නිකන් අහන අයට අnder දෙමල තමයි ඉතින් ඈ. ඒක තමයි මේ
අපි. හැබැයි තේ අnder දෙමල කියලා තේරුණා නම් සර් එතනින් පටන් ගන්න පුළුවන් නේ.
ඔව් අන්න ඒකයි සත්‍යවාදී කෙනා නම. ඉවසන ගතියේ තියෙන කෙනා මොනවද ඔය ටික
පටන් ගන්න පුළුවන් මම ඔය හුඟක් ඔය පැත්තට නැඹුරුනේ අර මේ ධාතු නැ කියපු එකෙන්නේ ඒ අnder දෙමල උනේන්නේ
කොහේ හතර මහා ධාතු කියලා අහුගා නේද මම
ආ මේකෙන් තමයි ඒකේ මම ප්‍රශ්නෙකට තමයි ඒකෙන් තමයි ඇයි එහෙම අහන්නේ කියලා නිකන් සර් වැරදි වගේ මට ඒ වෙලාවෙ හිතුනේ
ඒ කියන්නේ අපි දන්න එකට ගැළපෙන්නේ නැහැනේ මේ වෙන මොකක්ද
කියන්නේ. හැබැයි ඉතින් මම ඒක හෙව්වා.
ඒ හොයන ගතිය තමයි අපිට එන්න ඕන දහම එනවා නම් ලක්ෂණේ තමයි විමසන ගතිය.
ඒකේ මම ප්‍රායෝගික වර්මන් කියේ ගැරන්ටි එක මේ අනකොට යාට යන්න බෑ ටයිල් පොළවේ මං කකුල හිර වැටෙනකොට අඩිය තියන්න බෑ. ඕවා මම ප්‍රායෝගික බව බල බල තම මම ඔක ධාතු පිළිබඳව
අන්න හරි නෑ ඒකට තමයි එන්න ඕන කතා කරන වචන ටික ගලපන්න නෙමෙයි මේ ආයු එකක් ඉබ්බද්ද මේ ඔව් අපි බිත්තියෙක් ගිහින් හැපෙනවා දෙවිය යනවා බිත්තිය
හරි දෙවිව දැන් අපි දෙවිය යනවා පේන්නේ නැහැ ඒ උනාට තිය අර අහලා තියෙනවා දැන් ඇරෙන්ඩියාට යන්න බෑ කියලා පේනවනේ හොඳටම කකුල හිරවෙන්නම අඩිය තියන්න බෑ කියලා මටම තේරෙනවනේ එතකොට මොකද්ද වෙන්නේ කියන එක එහෙම මම ඒක ඒවතුලින් හුඟක් බැලුවා
බිත්තිය අපිට පතවි වෙන්නයි දෙවියන්ට වායෝ වගේ ඇතුලෙන් යන්නයි මේ දෙකක් වෙන්න බෑ පතවි නම් පතවි වෙන්නේ නැහැ
කාටත් වෙන්නේ බෑ කියන
කාටත් ඒක ස්වභාවය නං
කොහොමද ඒක ඉතින් දැන් මට නිකන් ඒ ටික නිකන් දැනෙන ස්වභාවයක් තියෙනවා නිකන් ලොකුවට තේරුණා නෙමෙයි නමුත් අර ඒක දැනෙනවා දැන් මොනවා හරි හිතමු ලස්සන මල් වත්තක් දැක්කා කියලා වුණත් දැන් මට තමයි මල් වත්ත කුඹියට ඒක මල් වත්තක් නෙමෙයි වගේ නිකන් අන්නේ ඒ වගේ නිකන් මේ නිකන් දැනෙන ස්වරූපයක් තියෙනවා.
ඔව් ලස්සන තියෙන්නේ මල් වලද අපි ළඟද?
යන්නේ ඒක නිසා. ඔව් ඒක දැන් අනිතික අනිස ඒකත් මට චුට්ටක් දැනගන්න ඕන. දැන් අපිට ඕනේ දැන් ලස්සන මල් වතු තියෙනවා ව්‍යාම වතු ලස්සන දේවල් කියලා හිතන්නේ මම දවසල පහුගිය කාලේ එහෙම පැතිවල හිටියේ. එතකොට ඒවා සකස් වෙන්නේ අර මං කියපු අර මිනිස්යාගේ මිනිසනිකායේ මිනිසත්වයේ සඳහා ඒයාලගේ කර්මය මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. ඒක මට තේරෙන විදිහට එයා ඒ මිනිසත්වයේ ලැබුණේ තියම්සි කර්මයක් උඩනේ. එතකොට ඒක අනුව එයාට සකස් වෙන දේවල් නේද කියලා වගේ මට හිතුණා. හරිද දන්නේ දැන් දෙවියන්ට දෙවි විමාන මල්වතු අරවමිවත් සකස් වෙනවනේ. එතකොට එයාලගේ අර දේවත්වයේ සඳහා ඒ සකස් වෙන දේවල්. එතකොට අර එතන සමුදයයි නිරෝධයයි තමයි එතන මට දැනුනේ. ඒක හරිද මන්දා?
දැන් මල්වත්තේ ඇවිදිනකොට අපි මල් බල බලා යනකොට අසූචි ගොඩක් පෑගෙනවා. මොකක් වෙයිද?
ඒක තමයි. එතකොට ඒක අනිත් පැත්ත. එතකොට අපිට ඒ
එතකොට අපිට එන අනිත් පැත්තයි.
ඔව්.
ඌරෙකුට උක වුණා නම්
අන්න
හරි. හම්බ
වුණා. ඒක යාට හරි හොඳ දෙයක්.
ඔව් එයාට මල්වත්ත හම්බ වුණාට වඩා සතුටුයි.
ඔව් මල්වත්ත යාට අපිට විදිහට නෙවෙයි අන්න ඒක තමයි. අන්නේ ඕන්න ඕක ඒ ඕන්න ඔය ස්වරූපයේ යටින් යටි හිතින් නිකන් දැනෙන ස්වරූපයක් තියෙනවා. මේ අර 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 විදිහට අර බලලා.
ඔව් එතකොට ප්‍රශ්න කරන්න ඕන කොහමද? මොකද්ද මේ? ඊට අකමැති දේ අරයට කැමති දේ උනේ කොහමද? මේක ඒ සත්‍යද?
ඒ අනේ ඒක එතකොට එතනත් අනිත්‍ය බලන්නත් පුළුවන් වගේද?
නෑ මෙහෙමයි අපේ මට්ටමින් අපිට අනිත්‍ය වැටහෙනවා. ඉතින් ඒක ඒ ඔය සත්‍යවාදී වෙන්න සත්‍යවාදී කෙනාටයි බුදුහාමුදුරුවෝ තමයි දේශනා කරන්නේ. දේශනා කරන්න බෑ.
එතකොට තමයි අර මට හිතුනේ අර බාහිර ලෝකයක් ගැන අපි මේ තියෙනවද නැද්ද කතන්දරයක් අවශ්‍ය නැහැ කියන එක. අවශ්‍ය නැහැ නේ ඒක සකස් වෙන ඒ විදිහට. අවශ්‍ය නැහැ. ඉස්සර අපි හරියට බැලුවානේ බාහිර ලෝකේ තියෙනවද නැද්ද, බාහිර ලෝකයක් නැහැ ඔය වගේ ආදිවාසීන් ඒක තේරුමක් නැහැ කියන එක මට දැන් තේරුණා. ඉස්සර හරියට බැලුවා.
දැන් හදාගත්තු එකක් එළියේ
නැහැ. ඔව් ඔව් ඒක
අරයි මම කයි කිය. ඉතින් ලෝකේ ගැන කතන්දර බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකේ ගැන විස්තර කරන්නද ඊතර වෙන ක්‍රමයකට යොමු කරවන්නද? අනවතනයි දකින්න ඕන. ඊතර වෙන ක්‍රමයක් ඊතර වෙන මාර්ගයකට යොමු කරන්නයි ඔය කියන ඔක්කොම කියන්නේ. නැතුව ලෝකේ ගැන තව විග්‍රහයක් දෙන්න නෙවෙයි. අපි හිතනවා මේ ලෝකේ ගැන අපි නොදන්න එකක් කියා දෙනවා
කියලා.
ලෝකේ ගැන මොනවද කියා දෙන්නද? ලෝකේ තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒක ගැන කියන්න තියෙන එකම ඇත්ත ඕක බොරුවක් කියලා විතරයි. නැතු ලෝකේ තියෙනවද නැද්ද කතාව නෙමෙයි.
නෙමෙයි.
ලෝකේ හිතේ තියෙනවද එළිය තියෙනවද කතාව නෙමෙයි. ඇයි ඕක ගැන කතා කරන්නේ කියන පැත්ත විතරයි වෙන්නන්නේ. වතුරේ බල්ලෙක් ගැන ඒ කතා කරන්නේ.
වතුර බල්ලා කියන එක හැම වෙලෙම ඒක තමයි. ඒක ගත්තහම මොනවා හරි අපහැදිලි දෙයකට චුට්ටක් රුකුලක් වෙනවා. ඒ වතුර බල්ලා කතාව නේද සර්ගේ පොතත් මං හරියට කියවලා තියෙනවා.
ඒ උපමාව අපිට ඒ කාලේ තේරුණ විදිහ නෙමෙයි. දැන් ඔය සතර සතිපට්ඨාන
එහෙමයි සර්. ඒක ඒ කාලේ අර පඹයගේ උපමාව මට හරියට ඒක දැනුණ දෙයක්. මුලදී පඹයගේ උපමාව කියන තේරුණ විදිහයි අද තේරෙන විදිහයි හාත්පසින් වෙනස්.
අන්න හරි. ඔන්න ඕක තමයි අපි දකින්න ඕනේ. ඉස්සර ඒකම අපිට තේරුණ විදිහයි දැන් දකින විදිහයි වෙනස් නක්. තව ටිකක් බුදුහාමුදුරෝ කියන එකට අනුගත වෙනකොටම වෙයිද?
අන්නේ ඒකනම් මට හිතෙනවා හුඟක් වෙලාවට දැන් තවත් ඉස්සරහට කොච්චර දේවල් වෙනසකට තේරෙයිද කියන එක තමයි ගියොත් මේක මාර්ගේ.
එහෙම එකක් තමයි තියෙන්නේ. මුදේ ගැඹුරෙන් ගැඹුරට යනවා කියලා කිව්වේ ඒකයි. මේ දැන් හරි කියන එක තාම අපේ ගැළපීමක් නිසා බුදු දහමට අනුගත වුණා නෙවෙයි. හොඳයි, පෙරවන් සරණ
සුබෝදසනස
බොහොම පින් සර්.
සුබෝදසනක් වේවා.
හොඳයි, ඔව් අහන්න
සර්. දැන් අපි වතුරේ බල්ලෙක් මවනවා, අපි නෙමෙයි වතුරේ බල්ලා, වතුරේ පණ තියෙන බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. එතකොට අපිට තේරෙනවා ඒක වැරදි කියලා. ඊළඟට අපි සද්දයක් ඇහෙනකොට අපි කුරුල්ලෙක් ඉන්නවා කියලා හිතලා ඒක බාහිර ලෝකේ තියෙනවා කියලා ඒ විදිහට නිගමනය කරන එක වැරදි කියලා දන්නවා. ඒ ඔස්සේ යනකොට මේ ඊළඟට අපිට මම දැන් සර්ගෙන් කලිනුත් අහලා තියෙනවා මේ දැන් ඒක මේ කුරුල්ලෙක් අපි එහෙම නිර්මාණය කරන්න කලින් දැකලා තියෙන්න ඕනේ නේද කියන මතය. ඊට පස්සේ ඒක පැහැදිලි කරන් විස්තරයක් කරනකොට සර් කිව්වා ඒ කාටද ඕනේ වෙන්නේ කියලා. මට තමයි ඒක දැනගන්න ඕනේ වෙන්නේ, මෙහෙම ඉස්සර කුරුල්ලෙක් දැකලා තියෙන හින්දා නේද දැන් මේ කුරුල්ලෙක් අපිට අතෙන්දී පේන්නේ කියන එක. එතකොට ඒක මේ ඒ බවත් මේ මම මේ විමර්ශනය කරලා බැලුවා. නමුත් අර ලොකු ප්‍රතිඵලයක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. යම් මට්ටමකට හිතන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට සර් දැන් අපි ගත්තාම මේ හැමදේම අපි විසින්නේ මවලා තියෙන ලෝකය. එහෙම ගත්තාම දැන් මෛත්‍රී භාවනාව ඒ වගේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. එතකොට අන්නේ ඒ වගේ අදහස් වලට සර් ගැළපෙන උපකාරකයක් බලාපොරොත්තු වෙනවා සර්.
ඔව්, ඒ අර අන්තිමට කියපු එක මුලින්ම කියලා ඉන්නවා. මෛත්‍රී භාවනා කරන්න හිතෙන්නේ නැහැ කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
නෙවෙයි, ඒක තමයි.
හොඳ දේවල් ඒවා දිගටම කරන්න. යම් කිසි භාවනාවක් කරනවා නම් පුරුදු කළා නම් ඒක තව තවත් කරන්න.
ඔව්.
මොකද ඒවා උදව් වෙනවා අපිට අපේ මනස තව දහම දකින්න සූදානම් කරන්න.
ඔව්.
හරි. එහෙනම් ඒවා කරන්න ඕන. හැබැයි ඒවයි
දැන් සර් අපි අතරේ මේ අපි ඔව් දැන් සර් මේ සමායන මේ දැන් මේ අපි විසින්නේ මේ ලෝකේ නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට අර ඉස්සරලා තිබ්බේ අපි විසින් ලෝකෙ නිර්මාණය කරා කියන එක නෙවෙයි තිබ්බේ. එතකොට මෛත්‍රී භාවනාව ඒ වගේ දේවල් එහෙම කරනවා ටිකක් මේ. එතකොට අපි යම් මුලාවකින් කරනවා කියලා තමයි මට දැන් මේ මේ කියන්නේ ඒක මුලාවක් නෙවෙයි මේ මුලාවක් කොහොම හරි අපි ඒක කරනවා. එතකොට අපිට යම් සුවයක් අර එහෙම දැනෙනවා. ඒ ඔස්සේ යනවා. එතකොට අපි දැන් මේතනදී අපි යම් අවබෝධයක් අරගෙන තියෙනවා මේ අපි කියන්නේ මේ මේක පාට පිම්ම පැනලා නෙමෙයි මේ ටික ටික සත්‍ය අවබෝධ වෙනකොට අවිද්‍යාව කියලා අපි හිතාගෙන ඉන්න එක දුර වේගනේ යනකොට මේ අපි විසින් තමයි මේවා ඔක්කොම හිතෙන් තමයි මේවා කරලා දෙන්නේ. හිතෙන් කරලා කියන එකත් මේ එහෙම හිතන එකත් වරදක් කියන එකත් දන්නවා. මොකද මේ විඥානවාදයට අහුවෙලා ඒ විදිය ඒකත් මේ නියම මේක නෙවෙයි කියන එකක් තියෙනවා. එතකොට ඔය ඔස්සේ බලනකොට මෛත්‍රී භාවනාව අර ඒවා යනාදී කෙරීමේ මේ අර ගැඹුරු භවකින් කරන හිත තියෙනවා. හිත සත් මේ අපිට එහෙම මේ මේ මෛත්‍රී භාවනා කරලා සංසම් කෙනෙක් සුවපත් වෙන ඒවා ඒවා කොහොම එහෙම තියෙනවා ගුණාංගුණ. නමුත් අර එහෙම කිරීම අර අවබෝධය තුල
ඔව් දැන් පොඩ්ඩක් ඉන්නකෝ ඔන්න අතනින්ම විමසන්නකො.
හොඳයි සර්.
දැන් අපි හොයාගෙන යනකොට ආවා මේ ලෝකේ කියන එක දැන් එළියේ තියෙන එකන්නේ අපි හදාගත්තු එක.
එහෙමයි
කියන. නේද?
එහෙමයි.
දැන් මේ දැන් ඔක තවය කියනවා මේ හිතෙන් හදපු එකක් නේ. එළියේ තියෙන භෞතික දෙයක් නෙවෙයි මේ හම්බ වෙලා
තියෙන්නේ. ඔව්. මටත් එහෙම තියෙනවා.
ඔය කතාව ඔව් දැන් ඔය කතාව අපිට බුදුදහම කියලා හිතුණාට ඔක බුදුදහම නෙමෙයි. දැන් ඔබතුමාම කිව්වනේ ඒක විඥානවාදී කියලා.
එහෙමයි.
ඉතින් ඒ ලෝකේ හදලා තියෙන්නේ
අන්නේ තීර්ථක කරේ ඒකම කියලාත් අපි
අන්න
ඒකයි.
ඒක තාම බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි. හැබැයි හොයන්න ගිහිල්ලා හම්බ වුණා එක. දැන් නිකන් ඔය කතාවට එන්නේ නැහැ.
එහෙමයි.
එතකොට ඒ විමුක්ති කාමෙන් නැත්තම් සත්‍ය මොකද්ද කියලා හොයන අය ඔන්නම හොයාගෙන යනවා.
එතකොට
තාම බුදුදහම ඇහුන්නේ නැහැ. අපි හොයනකොට අපට හම්බ වෙන
එමයි.
එතකොට දැන් අන්න බලන්න දැන් ඕක මේ විඥානවාදී ඒ විඥානවාදී කියලා දාන්නේ මං ඕක බුදුහාමුදුරුවෝ කියපු එක නෙවෙයි කියන්නේ විතරයි ඈ. මේක විඥානවාදී මොකක්ද කියලා මේ තර්ක කරන්න නෙමෙයි.
නෙමෙයි.
ඉතින් ලෝකේ එන්න පුළුවන් මතයක්. ලෝකේ එන්න පුළුවන් දැක්ම.
එහෙමයි.
භෞතිකවාදී ප්‍රතික්ෂේප වෙනවා. මේ ඉති තියෙන ඒවා අපි අත්දකිනවා නෙමෙයි අපි හදාගෙනයි අත්දකින්නේ.
එහෙමයි.
එකට එනවා. ඒක දෙවියන් වහන්සේ ලෝකෙම උගා කිව්වත් ඔය වගේ දෙයක් ඉතින් දෙවියන් වහන්සේ අපි නේද? අපි තමයි ලෝකෙම වන්නේ. අපි මවාගෙන අපි අත්දකින්නේ. නේද?
එහෙමයි.
ඉතින් දැන් ඒක කියනකොටම දැන් ඔබතුමාට දැන් නෝ අතනයි දැන් දැක්ම මේක බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි ඒ වුණාට මේකත් ඇත්තක් ලෝකේ හැටියට මේ අපි හිතේ බරුව එක නේද
ඔව්
ඒ වුණාට දැන් ඔන්න ඕක දැන් දැන් මේක ප්‍රධානව ගන්න ඕන බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියන්න නෙමෙයි හ්ම් ඒක ඕක
තමයි
තව වාදයන්නේ තව මතයක් නේ නේද
ඔව් ඔව්
දැන් ඔන්න ඕක ඇත්තයි කියන තැනට ගිහාම අපිට මේ ඒක එක්ක බලනකොට දැන් ඉතින් මෛත්‍රිය කරන එක තේරුම් ගන්න නෑ.
දැන් ඒක එහෙම වෙනවා.
කියන තැන දිනවා.
එහෙම.
හරි. ඒක සාධාරණයි.
හරි.
හැබැයි දැන් අපි යෝග දැකලා මෛත්‍රියත් අත අරිනවා. දැන් මේ මෛත්‍රිය අතරි බුදුදහම දැකලාද අපේ මතයක් අරගෙන
අපේ මතේ
අන්න බලන්න අපේ මතේ හින්දම අපි අර කර කර හිටිය සම්මතේ හොඳ එකක් නෙමෙයි ත්‍රි වඩන එක.
ඒකත්
නවත්තන තැනට යනවනේ.
යනවා.
දැන් බලන්න අර දෘෂ්ටිගත වෙනකොට අපි දන්නේම නැතුව වෙන දේවල්. අපි අර පින් කර කර හිටිය එකත්
නවත්තනවා.
මම මේ වෙන පැත්තකින් කරා.
ඔව්
අපි හොඳ වැඩක් කරනවා නම් එක
එන්නේ නැහැ සර් පොඩ්ඩක් සිග්නල් මොනවාරි
කර්මතලවල කියන පැත්තකට නේද ටිකෙන් ටික යමු වෙන්නේ. ඇහෙනවද ඇහෙ නැද්ද?
සර් ඉස්සෙල්ලා කියපු විනාඩියක විතර ටික ඇහුන්නේ
නැහැ. දැන් අර මෛත්‍රිය කරන එකේ තේරුම නැහැ. දාන දෙන එකේ තේරුම නැහැ. ඈ ලෝකේ කියලා දෙයක් නැහැ නේ අපි හදාගත්තු දෙයක්.
තේන්නේ.
ඔව්. දැන් අපි ඔක දැක්මක් කියලා හිතුවට ටික ටික යන්නේ ලෝකයක් කියලා එකක් නැත්නම් අම්මෙක් නැහැ පියෙක් නැහැ ලෝකයක් නැහැ මෙලවන්න නැහැ ප්‍රලවන්න නැහැ ඔය පැත්තට නේද යමු එන්නේ
ඒ පැත්තට යන එක තමයි භයානකයි
දුන් දෙයි විපාක නැහැ
ඔව්
දැන් කොහටද මේ කිට්ටු වෙලා තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය පැත්තට නේද
නියත මිත්‍යා දෘෂ්ටිය පැත්තට
බලන්න දැන් අපි මේ ධර්ම අවබෝධ වුණා කියලායි අපි හිතන්නේ
ඔව්
දන්නේම නැතුව යන්නේ වෙන පැත්තකට නේද
යන්නේ වෙන පැත්තකට
ඒක තමයි මේ 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 ඒ ඒක දැන් හොයන්නත් ඕන.
ඔව් හොයන්නත් ඕන.
හොයන්නකොට අපිට අර කල්යාණ මිත්‍ර සේවනය අත්‍යවශ්‍යයි කියන්නේ අන්නෝකයි. කල්යාණ මිත්‍රය නැති වුණත් අපි ඔන්න දැන් හොයාගත්තා. ශුන්‍යතාවය දැක්කා කියන එකටම එනවා අන්තිමට. එනවත් නැහැ.
දෙන්නුත්
නැහැ.
ඔව්.
ඉතින් ඔකේ භයානකකම තමයි මේ බුදුදහම අවබෝධ වුණා කියලා ගිහිල්ලා තියෙන්නේ කොහටද කියලා පේනවනේ. මේ බුදුදහම හොයන්න ගිහිල්ලා පාය යනවා කියන්නේ ඔන්න ඕකට. නිකන් හිටියා නම් එහෙම වෙන්නේ නැහැ.
නෑ
මේ අපි අපි වැටෙනවා මොකද්ද දෘෂ්ටියකට. එතකොට අනෝකයි මේ කල්යාණ මිත්‍රයා අත්‍යවශ්‍යයි කියන්නේ මුළු ශාසනයම පොතින්නේ කල්යාණ මිත්‍රයා මත
කියන්නේ.
දැන් ඔබතුමාට දැන් මේවා අඩු ගානේ මෙහෙම කතා කරනකොට තව මේකේ හොයන්න තියෙනවා කියලා පේනවනේ.
ඔව් පේනවා
කියන කතාව නෙවෙයි කියලා. එතකොට ඒවා තමයි මේ දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ මතක තියාගන්න ඔයිටත් වඩා තව හොයාගත්තු අය හිටිය කාලෙක විමුක්තිය ලැබපු අය.
ඔව්
එහෙම තමයි කියන්න වෙන්නේ විමුක්තිය ලැබපු අය හිටිය කාලෙක. අපි මේ විමුක්තිය පැත්තට කිට්ටු වෙලාවක් නැහැ. ඔය පොඩ්ඩක් හොයලානේ උතෙන්ට. ඔයිට වඩා හොයන අය කොහොම ඒක හොයන කියන්නේ මේ තර්කයට ගැලපෙන නෙමෙයි ඒකම අත්දකින්න මට්ටමටපත් උනා අය හිටියන්නේ.
ඔව්
ඒ විමුක්තිය
කියන්නේ
ලෝකෙන් ලෝකේ යෙදෙන්නෙම නැති මට්ටමටපත් වෙන තරමට හිත දියුණු කරපු අය හිටි. හරි. ඒ අන්නේ එහෙම අය තමයි බුදු කෙනෙක් දහම් දේශනා
කරන්නේ.
ඒ විමුක්ති කාමීන්ට තමයි බුදු කෙනෙක් දහම දේශනා
කරන්නේ.
දැන් අපි වරද්ද ගන්නෙ මේ අපිටයි මේ බුදුහාමුදුරුවෝ දහම් දේශනා කරන්නේ කියලා. අපිට සත්‍යවාදී සත්‍ය හොයන විමුක්ති කාමීන්
සත්‍යවාදීන්ට.
ඔව්. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම දහම් දේශනා කරන්න හිතුවේ කාටද? ආලාර කාලාම. ආරාම පුත්තර. අපි හිතන්නේ ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිය කියලා. නෑ. ඒගොල්ලෝ තමයි දහම අවබෝධ කරගන්න සුදුසුම අය.
සුදුසු මට්ටමේ ඊට පස්සේ.
ඔව්. අපි නෙවෙයි. නැත්තම් බුදුහාමුදුරේ ඒගොල්ලන්ට කියා දෙන්න හිතන්නේ. දැන් ඔබටද මේ ළඟම මුලින්ම හම්බ වෙන එක්කෙනාට මේ කියා දෙන්න ඕන දහම්. එහෙම කියා දෙන්න බෑ මේ දහම්.
බෑ.
කියන්නේ හොයන ගතිය පරිමේත තියෙන සත්‍යවාදී අයටයි මේ දහම කියන්න පුළුවන්.
පුළුවන්.
බුදුදහම ප්‍රඥාවන්තයන්ට මිසක් දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි කියන්නේත් ඒකයි. අපි මේ විමසන ගතිය හොයන ගතිය ඇති කරන්න ඕන. දැන් මේ කරුණු ගොඩක් කියන්නේ අපේ විමසන ගතිය මතු කරන්න. දැන් බුදුහාමුදුරුවෝ තව හිතන්න පැත්තම් මං කියන්න. දැන් මුලින්ම අපි අහලා තියෙනවානේ දැන් මුලින්ම අර මුල අය රහත් වෙගෙන යනවා. පළමු රහතුන් 69ක් ආවනේ නේද?
එහෙමයි.
ඔව්. ඒගොල්ලන්ට කිව්වද දැන් ගිහින් මෙන්න මෙහෙම කියා දෙන්න කියලාද කිව්වේ? නැත්තම් ගිහිල්ලා කියා දෙන්න කියලානේ කිව්වේ?
කියා දෙන්න කියලා.
කියා දෙන විදිහක් කිව්වද?
කිව්වේ නැහැ.
ඉතින් කොහොමද කියාවේ?
ඔය තමන් තේරුම් ගත්ත මට්ටමින් තමයි කියලා දෙන්නේ.
බලන්නකො අස්සජි මහ රහතන් වහන්සේ නේද?
ඔව්.
ඕලිත උපතිස්ස දෙන්නට කියන්නේ උපතිස්ස අහනකොට ඔබ වහන්සේ කවුරු වෙනින්ද පැවිදි? ගෞතම සාස්ත්‍රුවරයන් වහන්සේ යටතේ පැවිදි වුණේ. ඉතින් මොනවද එතුමා කියන්නේ? අනේ මම දන්නේ නැහැ. මම අලුත පැවිදි වුණ කෙනෙක්. මේ බොහොම ටිකයි දන්නේ.
මම
දන්නේ නැහැ. ඒ
ඔව්.
කියා දෙන විදිහක් ඒ දැන් ඒ රහතන් වහන්සේ බොරු කිව්වද?
නැහැ.
බලන්න ඕවයි මේ හිතන්න දේවල් තියෙනවා.
තියෙනවා.
අපි හිතන්නේ මෙන්න මේ ටික ඔක්කොම පටිච්ච සමුප්පාදෙයි අරවා මේවා සීරම බුදුහාමුදුරුවෝ කියා දෙන්නේ මේවා. ඒවා කියලා නැහැනි බලනකොට කාටවත්.
ඔව්.
ඊයෙන් කී දෙනාටද ඔවා කියා දෙන්නේ මේ අපි දන්න ටික.
ඔව්.
මම අහන්නේ දැන් අපි හැමෝම දහම හොයන අය කතා කරනවා කරලා කරලා ඔන්න මන් දැන් දිත්තේ දිත්තමත්.
ඔව්. පටිසමුප්පාදේ එමන්.
ඔව්. ඔව්. දිත්තේ දිත්තමත් වුණා නම් හරිනේ. මම දැක්කා දැක්කා විතරයිනේ. ඊ කියා කියනවානේ.
ඔව්.
දැක්කා දැක්කා විතරයි කියන උපදේශ කී දෙනෙකුට දීලා තියනවද මේ කෝටි ගානකින්? දහම අවබෝධ කරපු අයගෙන්. ඊ දෙනෙකුට ඒ උපදේශය දීලා තියනවා. බාහිය දාරුචීරියට කැඳුගානේ හැදින් හාමුදුරන්ටවත් කිව්වේ නැහැ.
කිව්වේ.
ගලන් හාමුදුරන්ටවත් කිව්වේ
නැහැ.
අර ළඟ හිටිය ආනන්ද හාමුදුරන්ටවත් කිව්වේ නැහැ.
නේමයි.
ආනන්ද හාමුදුරු දැනගෙන හිටියා මේ තව කෙනෙකුට කියපු උපදේශයක් කියන්නේ නේද? ධර්ම භාණ්ඩා ගන්න විදිහට. උන්වහන්සේ දැන් ඒක කරන්න ගියාද දන්නේ නැහැ. රහත් වෙන කෙටි ක්‍රම ටික ඔක්කොම උන්වහන්සේ දන්නවා. අපි නම් ඉතින් ගැලින්ම දෙත්තේ දෙත්තම තම බවිස තියෙන තමයි අපි හදන්නේ.
ඔව්.
දැන් බලන්න ඇයි ඇයි දැන් අපි බුදුහාමුදුරුවෝ ඉතින් ලේසිම විදිහ අනිත් අයට කියලා දුන්නේ නැත්තේ ඇයි?
ඒක අමාරුම.
ඉන්න තැන වෙනස් නේද සර්?
ඔව්.
ඒක තමයි අහන කෙනා ඉන්න තැනටයි කතා කරන්නේ කියන එක.
ඔව්. ඇත්තන දිත්තේ දිත්තමත්නම් කියන එක අමාරුම එකක්නේ. කියන්නේ පිටියෙන් ගන්න බෑ. කැඹුරු නෑ කියලා දකිනවා නම් ඉතන අවබෝධයෙන් නැති හින්දා තමයි ඒක දකින්නේ. දකින්නේ මේ විදිහට.
අන්න හරි. ඒ ඒ ඒ ඒ ඒ පණිවිඩේ දෙන්න තමයි මම මේ කතාව කිව්වේ. අපේ භාවනා කරන අය නම් ඔක්කොම දිත්තේ දිත්තමත්නම් කිය කියා තමයි එන්නේ මං ඔතන ඉන්නේ කියලා.
ඒක ඉතින් අපිට
අතු ගානේ.
ඔව්.
ඒක
අරගෙන ගැඹුරුම ගැන තමයි දිත්තේ දෙක මත. එතන පුළුවන් නම් ඉතින් ඔක්කොම පුළුවන්. ඒ කියන්නේ එතන අවබෝධයක් නේ.
ඒක
කරන්නේ
දැන් ඒක වෙනවා නම් එහෙම නැත්නම් ඔය ආරියෂ්ඨාංගික මාර්ගය නම් ඔය දැන් Taman ඉන්න තැන. ඔය සතර සතිපට්ඨානය නම්. දැන් අවුරුදු කීයක් ඕක වැඩුවද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ සතර සතිපට්ඨානය වැඩුවොත් වැඩිම මේ අවුරුදු 7යි. අපි ඉතින් බුදුහාමුදුරුවෝ කියපු ඔක්කොම කරිනවා. ගොඩක් අය දැන් අවුරුදු 7කට වඩා හොයන අය ඇති. ඊට අඩුවයි නම් හිතේ තව අවුරුදු කීපයක් තියන අය ටික කරාම රහත් වෙයි නැත්නම් අනාගාමී වෙයි කියලා. අඩු ගානේ ඒවා කරපු අයගෙන්වත් අහලා බලන්න මේ තමන් කරන එක.
වැඩලම නෑ සර්. පටන් අරවුවත් නෑ. ආරම්භෙම වැරදි කියලා තමයි මට වැටහුනේ.
ඒක තමයි ඉතින් අන්න ඒකත් එක්කනේ අපි දැන් මොකක්ද මේ සතිපට්ඨානෙ කියලා හොයන්න මේ බුදුහාමුදුරුවෝ කියපු එක මොකක්ද? අපි වැඩන කායනුපස්සනාවද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඉතින් ඒක වැඩු ගණන් එහෙනම් අපිට මේ මඟපල් ලැබෙන්න ඕන
නේද?
ඒක හරියට වැඩුව දවස් 7ක් ඇතිනේ.
ඇති.
සවන්නේ
නැහැ. ඒකෙන් ඉතින් දැන් මෙතන වැඩන තීව්‍රතාවය අනුව දවස් 7ක්
නෑ නෑ තීව්‍රතාවයට වඩා දැන් අපි හදා ගන්නවා. හරි තීව්‍රතාවේ අඩුවෙම වැඩිකොත් අවුරුදු 7ක් ඉනේ වෙන්න ඕන. නේද? ඒවත් වෙනවා නම් හොඳයි. වෙන්නේ නැත්නම් අපි ප්‍රශ්න කරන්න ඕන නේද? මේ බුදුහාමුදුරුවෝ කියන එකද අපි වඩලා තියෙන්නේ කියලා. නැත්නම් අපිට ඕන එකද අපි වඩලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු එකද? ඒක සාධාරණ ප්‍රශ්නයක් නේ. සත්‍ය හොයන කෙනා නම් එහෙම වෙන්න ඕන. එහෙනම් අපි හිතපු සතිපට්ඨානෙද බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක. කොහේ හරි වැරද්දක් තියෙනවනේ. එක්ක බුදුහාමුදුරුවන්ට වැරදිලා නැත්නම් අපිට වැරදිලා ය නැත්නම් දහම වැරදි.
මොකද්ද
වෙන්න පුළුවන්? කියන තැනින් තමයි මසන්න වෙනවා.
එතකොටස හරි. දැන් අපි අර විදිහේ තේරුම් ගත්ත ටිකේ වරදක් නැහැ නේ. මේ මම මේ අපි අද
ලෝකේ අපි නම් හදලා තියෙන්නේ, හිතෙන් නම් හදලා තියෙන්නේ. දැන් ඒක වරදක් නැත්තම් වරදක් නැහැ කියලාද කිව්වේ මෙච්චර වෙලා? ඕකයි වරදක් නැහැ.
හැබැයි
බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකද කියලා නෙමෙයි ප්‍රශ්න කරන්නේ.
ප්‍රශ්න තියෙන්නේ ඔව්.
බුදුහාමුදුරුවෝ කියපු එක නෙවෙයිනේ.
අන්න ඒක
අතන තියෙන්නේ.
ඔව්.
ඉතින් තමයි ලෝකේ හදලා තියෙන්නේ කියලා අපිට වැටහෙනවා. ඉතින් ඒක දැන් බුදුහාමුදුරුවෝ කියපු එකකටත් අපි ලස්සනට ගලපනවා. චිත්තේන නියති ලෝකෝ කියලා තියෙනවානේ.
හරි. අන්න ඒක ගන්නට ගලපනවා.
ඒ දැන් අපි අත්දකින එකට අපි බුදුහාමුදුරුවෝ කියපු එක ගලපනවා. ඔක තමයි කරන ඊළඟ මොඩකම. අපි තව ටිකක් තහවුරු කරගන්නවා. මාව තව ටිකක් තහවුරු කරගන්න. ඔක තනියෙන් හොයන්න ගියාම ඉතින් ඒවට අහු වෙනවා. එතකොට මේ වගේ හැටි ටිකක් සාකච්ඡා කරනකොට දැන් ඔතන දැන් ඔබතුමාට ටිකක් හරි පෙන්වන්න නේද? ඔතන මොකද්ද වරදක් තියෙනවා කියන්නේ?
වරදක් තියෙන බව දන්නවා.
දැන් විඥානවාදී කියලා මම ඔබතුමාම කිව්වනේ. අනිත් පැත්තෙන් තව බලන්න විදිහක් දැන් තමා කියන එක පහරක් වැදුනද? සක්කාය දිට්ඨිය කැඩුනද? නැත්තම් මට මොකක් හරි වැටහුණා මේ ලෝකේ වෙන හැටි මට වැටහුණා නේද? මේ තමා එහෙමම ඕක දැනගත්තු මම එයා එහෙමමයි. අඩු ගානේ සක්කාය දිට්ඨිවත් කැඩෙන මාර්ගයකටවත් වැටිලා නැහැ. ඕක දැනගත්තා කියලා. තව දෙයක් දැනගත්තා විතරනේ. එහෙනම් තව විමසන්න.
ඒකේ දැන් ඒ බව මතක් කරනකොට සැහැල්ලුවක් තියෙනවා.
ඒක හරි. දැන් ඒකයි කිව්වේ ඔක
සැහැල්ලු කොහොමදක් තියෙනවා මොනවද කියන්නේ?
නෑ නෑ ලෝකෙ පැත්තේ අර ලෝකෙට අහු වෙන එකෙන් ටිකක් අඩු වෙන්න පුළුවන්.
ඔව්.
එහෙම තමයි අර විමුක්තිකාමීන් විමුක්තිය දක්වා යන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන්න පුළුවන්. හැබැයි එතර වුණ මම ඉන්නවා. ලෝකෙ හම්බ වෙන්නේ නැති මම. ඔය දැන් සැහැල්ලුව තියෙන මම.
සැහැල්ලුව තියෙන මම ඉන්නවා. හොසේ.
දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ ඔන්න ඔය පැත්ත. කවුද මේ මම කියන්නේ? ආටදෝක හම්බුනේ. සක්කාය සුඛිය බව සුඛියත්වය. ඒක තියෙනවා නේද? අන්න ඒ පැත්තට පහරක් වදී. ඒක බුදු කෙනෙක් පහල වෙන්නේ මතක තියාගන්න සක්කායයි සක්කායේ නිරෝධයයි දේශනා කරන්න. සක්කායයි සක්කායේ නිරෝධයයි දේශනා කරන්න තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ. අනිත් අය ඔක්කොම කියන්නේ මම දුකෙන් ගලවන විදිහ. මාව දුකෙන් එතර කරන විදිහ තමයි අනිත් අය හොයන්නේ. අපිත් හොයන්නේ. ඒත් බුදු කෙනෙක් වෙන්න නැකට අනුගත වුණොත් තමයි මේ මම කියන එක මොකක්ද? සක්කාය කියන එක මොකක්ද? කාවද මේ දුකෙන් එතර කරවන්න හදන්නේ? කාටද ඔක වැටහුනේ? මටනේ දෙයක් හම්බ වුනේ. මට හම්බ වුනේ කොහමද? මම දැනගත්තේ කොහොමද? මගේ දැනුමක් මගේ දැක්මක් වුනේ කොහොමද? දැනුම කියන වචනේ තද මගේ දැක්මක් වුනේ කොහොමද? දැක්ම කියන වචනේ දාන්න වෙනවා. එක එක වචන අපිට මාරු කරන්න වෙනවා මේකත් තියෙන. ඉන්න තැන් අනුගත වුනේ කවුද? කියලා අහන්න වෙනවා ඊළඟට. මම මේ ඊළඟට අහන්න වෙනවා. එක බුදුහාමුදුරන්ට අනුගත වුණා. කවුද අනුගත වුනේ? ඔන්න ඔය වගේ දැන් අපි කොහෙන් හරි හිර වෙන කොහෙන් හරි ගිහිල්ලා තැනක් අල්ලා ගන්නකොට එතන ආයෙ ප්‍රශ්න කරන්න කවුරු හරි ඕන, කල්යාණ මිත්‍රයා ඕන ඇවිල්ලා ටොක්ක්ක් අනින්න. එහෙනම් හොඳයි ඔය හොයන විදිය. හැබැයි මේක බුදුදහම කියලා නිගමනයකට යන්නේ
නැහැ. නෑ යන්නේ. එතන තමයි කියන්නේ එතෙන්ට ඒ හිතන්නේ ගතිය මට ඒක මේ කොහොපහසුකුත් නෑ. ඒක හොඳ සත්‍යයක් කියලා ඒක ඔක්කොම තියෙනවා.
එතකොට කලින් හිටිය මට්ටමත් එක්ක හොඳයි.
හොඳයි.
හොඳයි කියන එකයි මේ ඊතර වෙන මාර්ගය කියන එකයි දෙකක්.
ඔව්.
ලෝකේ තමයි කලින් හිතේ මට්ටමට වඩා සැහැල්ලුවක් තියෙනවා එදියට දකිනකොට.
තියෙනවා. ඊතර
වෙනදා වගේ එක එක පස්සේ දිගට දිගට යන්නේ නැහැ.
ඔව් ඒවා යන්නේ නැහැ අනිත් ඒ දුකකදී වුණත් හැම කෙනෙක්ම පිළිගන්නේ දුකනේ කතා කරන්නේ ඒ වගේ දෙනොත් ඔය දැන් ඔය ස්වභාවය එහෙම මතක් වෙනකොට අර ඒවත් නැති වෙන්නේ නැහැ දේනවා කියන්නේ මේ උපකරණයක් කරගන්න ඕනේ මේ එහෙම අර සැහැල්ලු ගතිය තියෙනවා ඔව් ඒ
කියන්නේ මට තියෙන දුක අඩු වෙනවා මට ඉස්සෙල්ලා තිබුණ දුක අඩු වෙනවා නොදන්න කාලේ දුක් පින්ද හැටි පේනවනේ
කෙනෙක් ඉන්නවා කියලා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා බදාගෙන ඉන්නේ ඉතින් ඒකට දුක වැඩි වෙලා හරි නේ වෙනවා දැන් මේක මම කර දෙයක් හරි වැඩි වෙනස් නේ දැන් එතකොට තියෙනවා සෑ ඒ වගේ සහැල්ලු ගති තියෙනවා ඒවට රැවටෙන
ඒක අනිවාර්යෙන් එනවා ඒ මට තියෙන දුක අඩු වෙනවා එතකොට මම හොඳ පත්වෙන් ඉන්නවා සහැල්ලුවක් තියෙනවා
ඔව්
දුකයි මගේ දුක නැති කර
මම ඉන්නේ.
ඔව් අන්න හරි. බුදු කෙනෙක් පෙන්වන්නේ දැන් මම කවුද? එතකොට දුක ගැන මට මං විඳින දුක ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. පුද්ගලයාට තියෙන දුක නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍ය. ඒක ඒකේ ඒක එතකොට පුද්ගලයෙක්ගේ කතාවක් නෙවෙයි. අනේ මේ පැත්තට ටිකෙන් ටික යන්න තව තව ඉතින් දහම අහන්නක තව තව සාකච්ඡා අහන්න.
ඒක තමයි.
හොඳයි.
දැන් මුලින්ම ගාවිලා තැහෙන මේ කාලෙකත් මේ එකතන ඉන්නේ. එතකොට හරි සර් එහෙනම් ගොඩාක් ස්තුතියි සර් මට ලොකු සාහනයක් මේ ලැබුණා. අදහසක් ඇත්තටම ආවා. ඉස්සරහට කරන්න තියෙන එක පිළිබඳව නිශ්චිතය ගන්න ඇතුළට යම් අදහසකට ගොඩාක් ස්තුතියි සර්.
ඔව් ඔව්. තව ටිකක් හොයන්න දෙයක් තියෙනවා කියලා පෙන්වුණා. විමසන ගතිය එනවා කියන්නේ දහම ඇහෙනවා කියන එක එච්චරයි තේරුම් ගත්තා කියන එක නෙමෙයි හොයන්න තියෙනවා විමසන්න තියෙනවා ඔව් පෙරවන් සරණයි.